भाई साधु दिदहास इसी एक अवसर ही देवी माँ से खत निधा भावना वेड सठाना योदम्मं पश्यति सोमं पश्यति ඔබ ධර්මයේ දකින්නවා නම් ඒක තමයි මාව දකින්න තියෙන ක්‍රමය හැටියට බුදුහාමුදුරුව අපිට දේශනා කළා. අපි ධර්මයේ හරහා බුදුන් දකිමු. බුද්ධ කියලා කියන්නේ පුජ්‍යලයක් නොවේ, ගුණධර්මයක්. එබැවින් ඒ ගුණධර්මය අපි දකින්න ඕන ධර්මය හරහා. එනිසා මාගේ භාග්‍යවතුන් වහන්සේ කිසි විටක තමාව පුජ්‍යලේ හැටියට හඳුනා ගන්නවට කැමති වුන්නේ නැහැ. සමහර උදවිය නොදන්න කමට බුදුබව ප්‍රාර්ථනා කරන්නේ පුජ්‍යලේ හැටියට බුදු වෙන්න. සමහර උදවිය අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බෝධීන් ප්‍රාර්ථනා කරන්නේ පුජ්‍යලේ හැටියට අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකය වෙන්න. කවදාවත් පුජ්‍යලේ හැටියට බුදු වෙන්න බෑ. පුජ්‍යලේ හැටියට ශ්‍රාවකයෙක් මහා ශ්‍රාවකයෙක් වෙන්න බෑ. එහෙමනම් ඔබට තේරෙන්න ඕන කාරණේ තමයි පින්වත්නි, මේ පුජ්‍යලයාට නිවන් දකින්න බෑ. පුජ්‍යලයෙක් නිවන් දකින්නේ නෑ. එහෙමනම් මොකද කරන්නේ? පුජ්‍යලත්වයේ කරපින්නාගෙන බුදුවරු ගමන් කළ මඟ ගමන් කරන්නට බෑ. එහෙමනම් ඒ පුජ්‍යලයා දුරු කරමින්ම වාසය කරන්න ඕන. තමා ළඟ සිටින පුජ්‍යලයා දුරු කරමින්ම වාසය කරන්න ඕන. පුජ්‍යලයෙක් හැටියට කොහොමද පුජ්‍යලයෙක් දුරු කරන්නේ? ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු උඩුගම් බලා ගමන් කිරීම. පටිසෝත ගාමී ප්‍රතිපදාව. ඒක හරිම අසීරු කාර්යයක්. පුජ්‍යලයෙක් විසින් පුජ්‍යලයාව හඳුනා ගැනීම, දැකීම හරියට තමන්ගේ ඇස් දෙකෙන් තමන්ගේ ඇස් දෙක දිහා බලනවා වගේ වැඩක්. තමන් පුටුවේ වාඩි වෙලා ඉද්දි තමන් පුටුව දිහා බලනවා වගේ වැඩක්. අපි නැගිටලා හිටගෙන ඉඳගෙන අපේ හිස මුදුනේ, හිස පිටිපස්සේ කුමක්ද තියෙනවා කියලා බලනවා වගේ වැඩක්. බලන්න පින්වත්නි, ගෝචර වෙන්නේ නැහනේ. මේ ඉන්ද්‍රියන් සෑදිලා තියෙන හිමයි. ඔබ කොතරම් හොඳින් ඇස් විවර කළ බැලුවත් ඔබගේ නලල් තලයේ ඇති දෑ උපන් ලපයක් ඩොට් එකක් වෙන්න පුළුවන්. කුමන හෝ දෙයක් ඔබට පේන්නේ නැහැ. මේ ඇස්වලින් නොපෙනෙන්නෙම තමන්ගේම මූණ. ඒ නිසානේ අපි කැඩපත ළඟට යන්නේ දවසට වාර කීපයක්. ආන්න ඒ වගේ පින්වත්නි, ඔබේ මමත්වය ඔබට පේන්නේ. ඔබේ මමත්වය ඔබ තුල අද්භූත අන්දමින් සැඟමී සැඟවි පවතින ධර්මතාවයක්. කොච්චර හොයලා බැලුවත් දැනුමින් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් සොයා බැලුවට මේ මමත්වය හසු වෙන්නේ නැහැ. මනුෂ්‍යයාගේ සියලුම කියුම්, කෙරුම්, දැකුම් සියල්ලම මමත්වයට යටයි. ඒ නිසාවෙන් මමත්වය ගෝචර කර ගැනීම අපහසුයි. එහෙමනම් අතිශය තීක්ෂණ ඥානයක්, අතිශය ගම්භීර බුද්ධියක්, ඒවට භාවිතා කළා බුදුහාමුදුරුව අධිඥාන අධිචිත්ත කියන වගේ ගුණයක් තමා තුළ ප්‍රකට කළොත්, ප්‍රගුණ කළොත් අන්නේ ආර්ය පුජ්‍යලයාට පුළුවන්කම ලැබෙනවා මමත්වය හඳුනා ගන්නත්, මමත්වය දුරු කරන්නත්. තථාගතයන් වහන්සේගේ ධර්මය නොතේරෙන හේතුව අර්ථ ශූන්‍ය නිසා නොවේයි. අර්ථ ගැඹුරු වැඩි නිසා. දැන් බලන්න, ඈත පායන තාරකා රාත්‍රී අහසේ, සමහර ඒවා පොඩි කලාමැදිරි එළියක්, ලාම්පු අපත්තු වෙන තරම් එළියක් තමයි අපිට පේන්නේ. බොහොම ඈත පවතින්නේ. නමුත් අපේ පෙනුතුන් දන්නවා අපේ පෙනුමට එය කලාමැදිරි එළියක් සේ පෙනුනත් ඒ බොහෝ තාරකා අපේ පෘථුවිය වගේ බොහෝ වාර ගණක් විශාල තාරකා. ඒ වගේම සමහර තාරකා අපගේ පියවි ඇසට පේන්නේ නැහැ. අපි මේ මොහොතේ ඒ දකින ඒ ගැලැක්සි වගේ ඒවත් අපේ පියවි ඇසට පේන්නේ නැහැ. නමුත් ලෝකෙ තියෙනවා. ඒව දුර නිසා පේන්නේ නැහැ. එහෙනම් මේ මානවයාට ඇහි යම් ප්‍රමාණයක් තියෙනවා දෙයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව. ඒ හැකියාවේ ප්‍රමාණයට පමණයි අපිට ග්‍රහණය වෙන්නේ. ඒ නිසා දකින සියල්ල සම්පූර්ණ ලෝකයයි කියලා හිතන එක වැරදි. ඒ වගේම අපේ කනට ග්‍රහණය වෙන ශබ්ද සීමා සහිතයි. එක එක් අයගේ ඒ සීමාව වෙනස්. සමහර සතුන්ගේ ද ඇසීමේ සීමාව විවිධයි. එහෙමනම් අපිට සියල්ල ඇසෙනවා කියලා හිතන්නත් බෑ. දැන් මේව මතක් කළේ පින්නතුනේ, අපේ මනසේ තියෙනවා මේ ඉන්ද්‍රයන්ට, මේ පුජ්‍යල ඥානයට සියල්ල දැනගත හැකි, සියල්ල අවබෝධ කළ හැකි කියන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මට සියල්ල තේරුම් ගත හැකියි කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා හිතේ. මෙන්න මේක දුරු වෙන්න තමයි මේ කතාව මතක් කළේ. ඒක පිළිගන්න එපා. ඒ මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්න. මේ ලෝකයේ ආශිර්වාද යාඥා හැමදේම සිද්ධ කරන්නේ පුජ්‍යලයා බේර ගන්න, පුජ්‍යලයා යහපත් කර ගන්න, පුජ්‍යලයා සුගිත මුදිත කරන්න, පුජ්‍යලයා සාර්ථක වෙන්න. කවුද මේ ලෝකේ පූජාවක් තියන්නේ, යාඥාවක් කරන්නේ, පරිත්‍යාගයක් කරන්නේ පුජ්‍යලයා නැති වෙන්න කියලා? ගොඩාක් දෙනෙක් හිත හදන්න තමයි උත්සාහ කරන්නේ. හිත හදනවා කියන්නේ පින්නතුනේ මමත්වයේ ගොඩ නගනවා කියන එකනේ. හිත හදනවා කියන්නේ මමත්වයේ ගොඩ නගනවා කියන එක. හිත සංවර කරනවා කියලා කියන්නේ මමත්වයේ ගොඩ නගනවා කියන එක. හිත පාලනය කරනවා කියලා කියන්නේ මමත්වයේ ගොඩ නගන එකට පෙන්වත් නේ. හිත පාලනය කරන අයට තමයි වැඩියෙන්ම කේන්ති යන්නේ. හොඳම අය තමයි අවසානේ නපුරු අය වෙන්නේ. මොකද තමන්ම දන්නේ නැහැ වෙනත් ස්වරූපයකින් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. භාවනාවේ ස්වරූපයෙන් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. ගුණධර්ම ස්වරූපයෙන් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. සිල්වත් ස්වරූපයෙන් මමත්වය තමන්ගේ ළඟට ඇවිල්ලා. බහුශ්‍රුත උගත් ස්වරූපයෙන් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. තනතුරු තානාන්තර අනුව ස්වභාවයෙන් වෙස්සලාගෙන මමත්වය තමන් ළඟට ඇවිල්ලා. සුඛ වේදනාව ඔස්සේ මමත්වය තමන් ළඟට ඇවිල්ලා. දුක් වේදනා ඔස්සේ මමත්වය තමන් ළඟට ඇවිල්ලා. දැන් මොකද අප කළ යුත්තේ, අනුගමනය කළ යුත්තේ? සියල්ල තේරුම් ගත් කල සියල්ල සංසිඳෙනවා. ඥාන දස්සනන්නේ බුදුහාමුදුරුව පාවිච්චි කරන්නේ යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසීම් ක්‍රියාවක් දේශනා කරන්නේ බුදුහාමුදුරුව ඥාන දර්ශනයක්. මොකද බුදුහාමුදුරුව දකිනවා දැක්ම තුල සියල්ල අවසන් වෙනවා කියලා. ක්‍රියාවක් යොදවා ගැනීමට අප උත්සාහ කළහොත් ඒක කරව ගන්න සිද්ධ වෙන්නේ කර්මකාරයා තුලින්. කර්මකාරකයා තුලින්. කර්මකාරකයා යනු කවුරුන්ද? කර්මකාරකයා යනු මමත්වයයි. කර්මකාරයා කියලා කියන්නේ මමත්වයට. කර්මකාරය කියන්නේ මමත්වයට. ඔබ මේ දක්වාම ජීවිතයේ බොහෝ වැඩ කටයුතු කරවගත්තේ කර්මකාරයාට කියලා. කර්මකාරයා ඔබේ වැඩ කරලා දෙනවා, ඔබ කර්මකාරයාගේ වැඩ කරනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. එළදෙනගේ කිරි දුවා ගන්නවා නම් මිනිස්සයා එළදෙනට වතුර තනකොළ දීම ඒ සතා අයිතිකාරයාගේ වැඩේ. ඒ වගේ ක්‍රියාවක් කරගන්නවා නම් සතෙක් ගලවා ඒ සතාව බලා ගැනීම ඒ අයිතිකාරයාගේ වැඩේ. වගේ කර්මකාරයා ලවා මේ දේවල් කරව ගන්නවා නම් අපට සිද්ධ වෙනවා ඒ කර්මකාරයාට සේවය කරන්න වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි, ඔබ ඔබේ ලෝකය ගැන 100%ක් ගවේෂණය කළ යුතුයි. ගවේෂණය කරලා අංශු මාත්‍රයක් හරි වටිනා දෙයක් තියෙනවද නැද්ද කියන තීරණයට ආය යුතුයි. වටිනා දෙයක් කියන එකෙන් අදහස් කරගත්තේ ලෝකේ රැඳෙන්න දෙයක් තියෙනවද කියලා බලන එක. ලෞතර බුදුහාමුදුරුව දේශනා කරනවා, මහණෙනි, මම මේ ලෝකයේ දුහුවිල්ලක් තරම් අබමල් රේණුවක් තරම් දෙයක් හරි තිබුණනම් නিত্য වූ සුඛ වූ ආත්ම වූ සදාතනික සැනසෙල්ලක් දෙන දෙයක් තිබ්බනම් දුකකට පරිවර්තනය වෙන්නේ නැති දෙයක් තිබ්බනම් මම මේ ලෝකෝත්තර ධර්මයෙන් සොයා ගන්න එකක් නැහැ. මං ඒ දේ තුල ඇලිලා ජීවත් වෙනවා කිව්වා. මගේ බුදුහාමුදුරන්ගේ ඥානය මහා හිරු වගේ ඊටත් වඩා වැඩි පරදන ආලෝකයක්, හිරුටත් මේ ලෝකයේ හැමතිස්සෙම හැම පැත්තක්ම ආලෝකවත් කරන්න බෑ. හිරු හැමදාම එක පැත්තයි පෘථුවි ආලෝකවත් කරන්න, එක පැත්තක් අන්ධකාරයි. සඳෙත් එහෙමයි. අනිත් ග්‍රහලෝකවලටත් හිරුගේ ආලෝකයේ වැටුණට හැමදාම පැත්තක් අඳුරුයි, පැත්තක් එළියයි. ඒ වගේ පින්වත්නි, නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ඥානය සර්වඥතා ඥානය. බුදුරජාණන් වහන්සේට පුළුවන් හැම දෙයක් පිළිබඳවම හැම පැත්තක්ම ආලෝකවත් කරන්න. එකවර එනිසා මේ ලෝකයේ පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයේ තරම් ආලෝකයක් නැහැ. නත්ති පඤ්ඤා සමාලෝකා. එනිසා ඒ ප්‍රඥා ලෝකයේ ශ්‍රේෂ්ඨයි. පින්නතුනුත් තමා තුළින්ම තීරණයකට එන්ට ඕන මේ ලෝකයේ කුඩාම අල්පයක් හරේ අබමල් රේණුවක් තරම් දෙයක් හරේ වටිනා යමක් අර්ථාන්විත යමක් ගැඹුරු දෙයක් තියෙනවද කියලා බලන්ට ඕන. තේරුණාද පින්වත්නි? එහෙම අර්ථාන්විත දෙයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව පින්වත්නි කොච්චර නිවන හෙව්වත් වැඩක් නැහැ. තමන්ගේ ගෙදර ඉඳගෙන ඈතකින් පේන සිරිපාදේ බලනවා. තමන්ගේ ගෙදර ඉඳගෙන සිරිපාදේ ගැන හොඳට ඉගෙන ගන්නවා. ඒත් මේ ගෙදර වැඩ කටයුතු නිසා මෙයාට සිරිපාදේ යන්න වෙලාවක් නැහැ. හැබැයි ඔක්කොම දන්නවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මමත්වයේ තුල සිටගෙන නිවන ඈතින් තීද්දි දකිනවා. අහසේ තරු වගේ ඈතින් තීද්දි දකිනවා. ඒ නිවන ගැන ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. නමුත් මෙතන ගෙදර අතහරින්න බැරි කම නිසා නිවන හැමදාම දුරින් තියෙනවා. සිරිපාදෙ දුරින් තියෙනවා වගේ. එහෙමනම් අපි මොකද කරන්න ඕන? සිරිපාදෙ යන්න නම් ඉන්න ගෙවල් දොරවල් බලා කියා ගන්න කාට හරි බාර දීලා අපි ලෑස්ති වෙන්න ඕනේ. මේගේ අතහැරලා යන්න. එහෙම නැතුව ගෙදරයි සිරිපාදේ එකලඟ කරන්න පුළුවන් කම නැහැ. ගේ එක තැනක සිරිපාදේ තව තැනක. ඒ වගේ මමත්වයේ එක තැනක නිවන තව තැනක. නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? මමත්වයේ නැමැති ගේ දොර ඉදම කඩම අතහැරලා යන්න ඕන. අර සිරිපාද වගේ නිර්වාණය දකින්න. සියල්ල ඇතය කියන සංඥාවක් ලබා දෙනවා අපිට අවිද්‍යාවෙන්. සියල්ල මාගේ යන සංඥාවක් ලබා දෙනවා අවිද්‍යාවෙන්. මේ අල්ලගත්ත සියල්ල තමන්ට සැප පිණිසයි කියලා සංඥාවක් දෙනවා තමන්ගේ මමත්වයෙන්. ඒ නිසා එකිනෙක නට හිතුණු සැපයි කියලා හිතුණු මාර්ග අනුගමනය කරමින් හොඳින් නරකින් සැපෙන් දුකෙන් මිනිස්සු ඉස්සරහට ඇදෙනවා. මිනිස්සු මොනවා කළත් අවසානයේ ප්‍රතිඵලයේ අත්දැකීම තමයි මිරිඟුව පස්සේ දුවපු මුවෙකුට දැනෙන දේ පුහුදුන් භාවයේ සිට මිය යන හැම සත්වයෙකුටම දැනෙනවා. මොකද දැනෙන්නේ? මිරිඟුව පස්සේ දුවපු මුවාට දැනෙන දේ. පිපාසය එන්න එන්න වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ධනවත් අයට තමයි පින්නතරින් ගොඩාක් ලොකු ධනවත් අයට තමයි ලොකුම අගහිඟකම් තියෙන්නේ. ලංකාවේ ලොකුම අගහිඟකම් තියෙන්නේ රජයට. එහෙම නේද? අපි ඔක්කොටම වඩා විශාල අගහිඟකම් තියෙන රජයට. ඊට පස්සේ බලන්න ගියොත් එහෙම තව තව ආයතනවලට තව තව පුණ්‍යලයන්ට ලොකු ලොකු අවශ්‍යතා, ලොකු ලොකු අගහිඟකම්, ලොකු ලොකු පීඩන. හැමදේම ලොකුවට. බුදුරජාණන් වහන්සේ දකිනවා එන්න එන්න පිපාසය වැඩි වෙනවා කියලා. ලෝකයටත් වෙන තුනේ එන්න එන්න පහසුකම් වැඩි වෙනවද, එන්න එන්න පහසුකම් නැති වෙලා යනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන. මම හිතන්නේ අපේ ඉස්සර හිටපු මුතුන් මිත්තන්ට තිබුණු විවේකය, ඒ පහසුකම් දැන් ඉන්න මිනිස්යාන්ට නෑ කියලයි මගේ විශ්වාසය. මේට අපේ පරම්පරාවකට දෙහිකට කලින් හිටපු මුත්තලාගේ සීයලාගේ තිබුණු මානසික විවේකයක් නෑ. අපි දැකලා තියෙන ඒ සීයලා උදේ පාන්දරින් කුඹුරට ගියා. කුඹුර කෙටුව 10-11 වෙනකන් ඉර රත් වෙනකන්. ඊට පස්සේ වතුර ටික හිමින් සැරේ නාගත්තා. ගෙදරට ආවා. කෑම ටිකක් එහෙම හොඳින් කාලා තමන්ගේ හාන්සි පුටුවේ තෙතලයෙන් සුවත් පපු උඩින් දාගෙන බොහොම නිසංසරේ සංසුන්ව පොඩි නින්දකුත් පූරු ඇඳීමෙක්ක එහෙම නැත්නම් හාන්සි පුටුවේම දාලා ඉන්න විවේකී ජීවිතයක් තිබුණා ඒගොල්ලන්ට. කලබලයක් නැතුව. ඇත්තන්ට තියෙනවද එහෙම එක? එහෙම එකක් නෑ. දැන් මම හිතුවා පින්වත්නි, මේ ලෝකෙට තාක්ෂණය නිර්මාණය වෙන්න වෙන්න මනුෂ්‍ය විවේකී වෙයි කියලා. මාස 3කින් දැනගන්න පණිවිඩයක් තප්පර 3කින් දැනගන්න පුළුවන් වුණාම විවේකී වෙයි කියලා නෑ. මාස 1මාරක් 2ක් යන්න තියෙන ගමන පැය 4කින් 5කින් 10ක් ඇතුලේ දැන් යන්න පුළුවන් රටකින් රටකට. මම හිතුව මනුස්සය විවේකී වෙයි, හරි සන්තෝෂ වෙයි. අනේ මේ අපි යන්නේ මාස 1මාරක් යන්න තියෙන ගමනක්නේ නෙවෙයි, දැන් අපි පැයදායෙන් මේ ආවේ කියලා මනුස්සය හරි සන්තෝෂ වෙයි කියලා. මොන සන්තෝෂයක්ද? ඒ ඩිංගට ඒවා බෑග් මලු කඩාගෙන එහෙමෙන් දුවන්නේ හදිස්සියේ. ඒත් අවිවේකී, ඒත් සතුටු වෙන්න බෑ. මේක තමයි ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා මේ ලෝකෙට වැරදිලා තියෙනවා තැනක. මනුස්සයට වැරදිලා තියෙනවා. මම කියලා කෙනෙක් ගත්ත තැන ඉඳලා වරදිනවා පෙන්නතුනේ. මම පුරුෂයෙක්, මම ගැහැණියෙක්, මම ස්ත්‍රියක් වෙමි, මම පුරුෂයෙක් වෙමි කියලා යම් කිසි කෙනෙක්, එහෙම නැත්නම් වෙනාන් කෙනෙක් වෙමි කියලා හරි ගන්නවා තමන් පුජ්‍යලයක් හැටියට. ඒකට තමයි නිත්‍යතාවය කියන්නේ පෙන්නතුනේ. ඒකට තමයි සුඛතාවය කියන්නේ. මොකද සුඛයි කියලා හැඟිච්ච නිසානේ ඒක ගත්තේ. ඒකට තමයි ආත්මතාවය කියන්නේ. ආත්මයි කියලා ඒක මගේ කියලා ගන්න එකට තමයි ආත්මයි කියන්නේ. ආත්මයි කියලා බැඳෙන්නේ. දැන් අපි තව කෙනෙකුට හරි බැඳෙන්නේ සදාකාලික, ඕ එයා මගේ මම කියලා එහෙමනේ ආත්මයි කියලා ගන්න. එහෙමයි ආත්ම කරගන්නවා හැමදාම මේක මෙහෙම පවතිනවා කියලා ආත්ම කරගන්නවා. කොතනද අපිට වැරදුනේ? ගත්ත තැනමයි වැරදුනේ පින්වත්නි. ගත්ත තැනමයි වරදින්නේ. ගත්ත තැනමයි වරදින්නේ. මොනවද ගත්තේ? අපි හිතනවා රූපයක් ගත්තා, ශබ්දයක් ගත්තා කියලා හිතනවා. එහෙම නැත්නම් අපි ඉඩමක් ගත්තා, වාහනයක් ගත්තා, පුජ්‍යලයක් ගත්තා කියලා හිතනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි අරගෙන තියෙන පින්වත්නි සංඥාවක්, මනෝලෝකයක්. සංඥාවක්, මනෝලෝකයක්. බුදුවරු දෙවියෝ දැකලා කතා කරපු එක ඇත්ත. අපි මිනිස්සු දෙවියෝ විශ්වාස කරන්නේ දැකලද? දැකලා නෙමෙයි. එතකොට ඒක මිත්‍යාවක්. ඉතින් ආගම් වශයෙන් උත් තියෙන පින්වත්නි තමන් ඔළුවේ ඇති කරගත්ත ඉමේජ් එකක්, චිත්‍රය, සංකල්පය. ඒක තමන් කියලා තමන් හඳුනගල තියෙන්නේ මොකද්ද? ඒකත් සංකල්පයක්. තේරුණානේ? තමන් කියලා තමන් හඳුනගෙන ඉන්න දේත් සංකල්පයක් නම්, තමන් කියලා තමන් හඳුනගෙන ඉන්න දේත් දෘෂ්ටියක් නම්, මොකද්ද පින්වත්? දෘෂ්ටියක් නොවෙන්නේ මොනවද? මේ ලෝකේ සත්‍ය සියල්ලම අසත්‍යයක් වෙනවත්, සියල්ලම අසත්‍යයක්. සත්‍යයි කියලා කියන්නේත් අසත්‍යයක්. එතකොට මොනවද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ පින්නතුනි අශේෂ කියන ස්වභාවය පමණයි. ලෝකේ ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ අශේෂ කියන ස්වභාවය පමණයි. අශේෂ කියන ස්වභාවය මොකද්ද තියෙන්නේ? ඕ ඉතුරු නැත කියන එකයි අශේෂ කියන්නේ. ශේෂ නැ අශේෂ. එහෙනම් මේ ලෝකේ සත්‍ය අශේෂ විරාග නිරෝධෝ. අශේෂයි කියන එක තමයි මේ ලෝකේ සත්‍ය. ඉතින් මේක පොතෙන් අහලා හරියන්නේ නැහැ, බණින් අහලා හරියන්නේ නැහැ, තමන් හිතෙන් අහලා දැනගන්න ඕන. පොතේ නිවන පිරීලා තියෙනවා, පොතේ ස්වර්ගය පිරීලා තියෙනවා. පොත්වල ස්වර්ගය නිවන පිරීලා තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. තමා තුළ ස්වර්ගය හෝ නිර්වාණය පිරී පවතින ඕන. එනිසා පොත්වල ස්වර්ගය තිබුණට වැඩක් නැහැ මනුෂ්‍යයනි, ඔබේ හිතේ ස්වර්ගය නැත්නම්, හිතේ නිර්වාණය නැත්නම්, ඔබ පරදින්න අකමැති මම හොඳටම දන්නවා. පුජ්‍යලයන්ට විශේෂයෙන් පරදින්න කැමති නෑ. ගෙදර අහල බැලුවත් නෝන මහත්තයට පරදින්න කැමති නෑ, මහත්තයා නෝනට පරදින්න කැමති නෑ. අඩුම තරමේ දරුවෝ අම්ම තාත්තට පරදින්න කැමති නෑ, අම්ම තාත්ත දරුවන්ට පරදින්න කැමති නෑ. එහෙමද නැද්ද? හාමුදුරු දායකයට පරදින්න කැමති නෑ, දායකයත් හාමුදුරුවන්ට පරදින්න කැමති නෑ. දෙන්නම හේතු දක්වනවා. ළමයි ගුරුවරයට පරදින්න කැමති නෑ, ගුරුවරයා ළමයින්ට පරදින්න කැමති නෑ. පාලකයෝ ජනයාට පරදින්න කැමති නෑ, ජනයා පාලකයන්ට පරදින්න කැමති නෑ. එහෙමනම් අපි කවුරුත් අවසාන නිගමනය මොකද්ද? පරදින්න කැමති නෑ කවුරුත්. එහෙත් අපි පින්නතුනේ ධර්මයට පරදින්න ඕන, බුදුහාමුදුරුවන්ට අපි පරදින්න ඕන, සත්‍යයට අපි පරදින්න ඕන, ආර්ය ශ්‍රාවකයාට අපි පරදින්න ඕන. එහෙම පරදින්න බැරි නම් අපිට ආර්ය භූමියේ ජයග්‍රහණයක් ලබන්න බෑ. මොකද ඔබ දිනුම හදාගෙන ඉන්නේ, ඔබ උදුම්මාගෙන ඉන්නේ ලෞකික ලෝකයේ දේවල් තුලින්නේ. ලෞකික ලෝකයේ දේවල් සියල්ලම ක්ෂය කර හරිනවා කියලා කියන්නේ පරදිනවා කියන එක. ලෞකික ලෝකයේ පරාජිතයා ලෝකෝත්තර ලෝකයේ ජයග්‍රාහකයෙක් වෙනවා. එනිසා ලෞකික ලෝකයේ මෝඩයා ලෝකෝත්තර ලෝකයේ මහා ප්‍රඥෙක් වෙනවා. ලෞකික ලෝකයේ ජයග්‍රාහකයා ලෝකෝත්තර ලෝකයේ පරාජිතයෙක් වෙනවා. එහෙනම් ඔබ පරදින්න ලෑස්ති වෙන්න. කුමක් හමුවේද? පුජ්‍යලෙක් හමුවේ නෙමෙයි, ධර්මය හමුවේ, සත්‍ය හමුවේ. පරදින්න ඉගෙන ගන්න. ඔබ සත්‍ය දැක දැක පරාජය බාර ගන්න නැත්නම් ඔබ සාධාරණ පුජ්‍යලෙක් නොවේ. ඔබ සත්‍ය දැක දැක පරාජය පිළිගන්න අකමැති නම් ඔබ සාධාරණ පුජ්‍යලෙක් නොවේ. ඔබ ඉතාම සාධාරණ පුජ්‍යලයෙක් වෙන්නේ සත්‍ය හමුවේ පරාජිත වන්නට සූදානම් නම් පමණයි. ඔබට මේ ලෝකේ හැම දෙයක්ම පෙන්වනෝ සත්‍ය. නමුත් ඔබ එසේ පිළිගන්නේ නැතුව ඇති. මිනිසුන්ට පෙන්වනෝ අපි හැම දෙනාම අවුරුදු 80ක් 100ක් ඇතුළත මැරෙනවා. බලන්න පිළිගන්නවද කියලා. මේ මරණය පෙනිපෙනී තියෙනවා, ඒත් මිනිස්සු දුවනවා. ඒක හරි පුදුමයි. ලෙඩ රෝගවලින් පීඩා විඳිනවා, බට ගහලා ඔක්සිජන් ගහලා මේ මැරෙන්න තව බොහොම සුළු වෙලාවයි තියෙන්නේ. ජීවිතය ගැන පරදින්න කැමති නෑ. හොරහින් මැච්චක දිහා බලාගෙන ඉන්නවා. බෙල්ල හරවන්න බැරි නම් අලුත් අනිත් පැත්තේ ඉන්න එක්කෙනාගෙන් අහනවා ලකුණු කීයද කියලා. මැරුණත් මිනිස්සු පරාද වෙන්න කැමති නෑ. ටිකක් හරි පරාද වෙන්න කැමති අය එළිය පහළේ ඉන්නේ. පොඩ්ඩක්වත් පරාද වෙන්න කැමති නැති අය හිරගෙවල් වල ඉන්නවා. මේ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි පරාද වෙන්න අකමැති බව. තව පොඩ්ඩක් ඊටත් වඩා දරුණු විදියට පරාද වෙන්න අකමැති අය ඉන්නවා. ඒගොල්ලෝ මානසික රෝහල් වල ඉන්නවා. තේරුණාද පින්වත්? ඒගොල්ලෝ මානසික රෝහල් වල ඉන්නවා. පරාද වෙන්න අකමැති බය, අකමැති පිරිස, දැඩිම පිරිස. එනිසා අපි ඉගෙන ගමු හැමදාම පරාද වෙන්න. අපි ඉගෙන ගමු දෙවනිය වෙන්න. අපි ඉගෙන ගමු අන්තිමය වෙන්න. පුළුවන්ද? හදවතින් භෞතිකව නෙමේ, භෞතිකව නෙමේ, භෞතිකව අපි පළවෙනියම වෙමු. හදවතින් අපි අන්තිමය වෙමු. හොඳම සේවකයා තමයි හොඳම ප්‍රධානියා. එහෙමනම් අපිට හදවතින් අන්තිමය වෙන්න පුළුවන් නම් භෞතිකව අපිට පළවෙනිය වෙන්න පුළුවන්. ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මේක නුවණින් දකින්න තියෙන දහමක් මිස කයින් ක්‍රියාත්මක කරවන්න තියෙන වෘතයක් නොවේ. සමහර අය මේව වෘතවලට පටලවා ගන්නවා. එහෙම පටලවා ගත්තොත් විනාශයක්. මං අන්තිමය වෙන්න ඕන කියලා කල්පනා කළා ධෘතයකින් මේ මිනිස්සයා කල්පනා කරන මං එහෙනම් අන්තිමය වෙන්න ඕන කියලා පෝලිමේ යනකොට පෝලිමේ අන්තිමයට ඉන්න ඉඩයි. මං අන්තිමය වෙන්න ඕන කියලා හිතලා එමෙණියා කල්පනා කරයි බස් එකේ යනකොට මං පස්සේම සීට් එකේ ඉන්න ඕන කියලා. මං ගෙදර අන්තිමය වෙන්න ඕන කියලා හිතනකොට එයා හිතයි මම ගෙදර අවසානෙට කෑම කන්න ඕන කියලා. එහෙම එකක් නෙමෙයිනේ. එනිසා නුවණක් තියෙන පුජ්‍යලයකට දර්ශනය ඒක එලියක් පන්දමක් බවට පත් වෙනවා. නුවණක් නැති මිනිස්සෙකුට දර්ශනය දැලිපිහියට, දැලිපිහිය නෙමෙයි වඳුරට අහුණු දැලිපිහිය වාගේ. නුවණැති මිනිස්සෙකුට ඒක හම්බ වුණාම එයා ඒක රැවුල කපා ගන්නවා, කොණ්ඩේ කපා ගන්නවා නේද, හිස බා ගන්නවා, ඒ දේවල් කරගන්නවා. තවත් ඕනනම් ඔය පළතුරක් කපා ගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් උපකාරක කරගන්න පුළුවන්. මෝඩයෙකුට දර්ශනයක් හම්බුනොත් ඒකෙන් විනාශයක් කරගන්නවා. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට මොකද වෙලා තියෙන්නේ? බහුතරයේ 50% විතර පල් මෝඩයි. ඒ මෝඩ මිනිස්සු මේ දර්ශනයෙන් ඇඟ කපාගෙන ආර්ථිකයක් නැහැ, මානසිකත්වයක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. වැඩියෙන්ම නැත්තේ හාමුදුරුවරුන්ට. හාමුදුරුවන්ට එලොවත් නැහැ, පරලොවත් නැහැ. ගොඩක් අයට 50%කට වැඩියි. සමහර හැමදෙරොන්ට මෙලෝ හරි තියෙනවා. සමහර අයට ඒකත් නෑ. ඇයි ඒ? දර්ශනයක් තුළින් අනාථ වෙන්නත් පුළුවන්, සනාථ වෙන්නත් පුළුවන්. ඒක ගන්න ක්‍රමය. ඒක නිසා මතක් කළා, ලෝක ධර්මය කියන්නේ කා ධර්මය වුණත්, මොන ධර්මය වුණත්, මුස්ලිම් ධර්මය වුණත්, ක්‍රිස්තියානි ධර්මය වුණත්, හින්දු ධර්මය වුණත්, බුද්ධ ධර්මය වුණත්, සර්පයෙක් වෙනි. අල්ලනකොට අල්ලන්න, දෂ්ට නොකරන්න විදියට, ඒ කියන්නේ දෂ්ට කරන්න බැරි විදියට අල්ල ගන්න. සර්පයා කොහෙන්ද අල්ලන්න ඕන දෂ්ට කරන්න බැරි විදියට? අල්ල ගන්න ඕන බෙල්ල මොළේ. එහෙම නේද අල්ලන්නේ? සර්පයාගේ ඔළුව ළඟින් තමයි අල්ලන්නේ. එතකොට උට ඔළුව හරවන්න බෑ, කන්න බෑනේ. නැත්තම් කඳ මැදින් ඇල්ලුවොත්, වලිගෙන් ඇල්ලුවොත් කනවා. අන්න ඒ වගේ සමහර උදවිය ධර්මයේ වැරදි තැනින් අල්ලලා පීඩාවේ ඉඳිනවා. ධර්මයේ වැඩ වැරදි තැනින් අල්ලලා පීඩාවේ ඉඳිනවා. ඒ නිසා තමන්ට හානියක් වෙන විදියට නෙමෙයි, තමන්ට යහපතක් වෙන විදියට ධර්මය අල්ල ගන්න ඕන. දියුණුවක් ඇති වෙන විදියට ධර්මය අල්ල ගන්න ඕන. දැන් ඉතින් මේක කල්පනා කළොත් එහෙම ආයි හිතයි, ආ එහෙනම් මේ අපිට කියලා කියන්නේ මම ආරක්ෂා වෙන්න. මමත්වයේ රැකීම කියලා කියන්න පෙන්වත් මේ සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා වගේ. මොකද මමත්වයේ කියන එක පස්සෙන් ගියාට පෙන්වත් ප්‍රතිඵලයක් ගන්න බෑනේ. මමත්වයේ පස්සෙන් ගියාට මම කියලා දෙයක් හම්බ වෙනවද? මගේ කියලා දෙයක් හම්බ වෙනවද? බෑ. ඒකම තමයි පින්නතුනේ සර්පයාගේ වලිගෙන් ඇල්ලීම කියන්නේ. මහා පුදුමයි. නුවණමයි වැදගත් පින්වත්නි. පින්වත් මෙවැනි දහමක් අවබෝධ වෙයි කියලා මගේ ජීවිතේ මං හිතුවේ නැහැ. මං වගේ මෝඩයෙකුට තේරුණා නේද? මමවත් හිතුවේ නැහැ මේ වගේ උත්තරීතර ධර්මයක් මා තුළ, මගේ චිත්තය තුළ, මගේ ඥානය තුළ පහළ වෙයි කියලා මේ වගේ මෝඩයෙකුට. ඒ මෙලම මෝඩයෙක් වුණාට සංසාරගත මොකද්ද ඥානවන්තකමකට, කල්‍යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ තිබුණු බලයකට, අර සසර පාරමී බලයකට පහළ වුණා. තේරුණා නේද? ඒකයි. ඉතින් ලෞකික ලෝකයේ මෝඩයෙක් කියලා කියන්නේ පරමාර්ථ ලෝකයේ ඥානවන්තයෙක් වෙනවා. පරමාර්ථ ලෝකයේ මෝඩයෙක් වෙනවා නම් ලෞකික ලෝකයේ ඥානවන්තයෙක් වේවි. ලෝකේ හොඳයි, රසයි, ගුණයි, ජේෂ්ඨයි කියලා හිතපු දේවල් අපි ඒව නීරසයි, දුගදයි, අමිහිරි, පලක් නෑ කියලා හිතපු එක තමයි අපේ මෝඩකම. කවුරුත් ධනය පස්සේ දුවද්දි, කවුරුත් නිලතල පස්සේ දුවද්දි අපි කල්පනා කළා ඒව වැඩක් නෑ කියලා. ඒ වැඩක් නැහැ කියලා කල්පනා කළා. දැන් බලන්න ඔබ කොහොමද තාම කල්පනා කරන්නේ කියලා. තාමත් ලෞකික අරමුණු කරහා ඒවා පරමාර්ථය කරගෙන දුවනවද? නැත්නම් ඒවට අන්තිම තැන දීලා ධර්මයට මුල් තැන දීලා දුවනවද? ඒවට තැනක් දෙන්න, මොකද ජීවත් වෙන්න ඕන නිසා. හැබැයි ධර්මයට ඒව යට වෙන්න බෑ. ඒවයින් යට වෙන්න බෑ ධර්මය. බලන්න ඔබේ ජීවිතේ අංක එකට ධර්මය ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ ධර්මයයි සමබර කරගෙනද තියෙන්නේ? අංක එකට ගත්තද ධර්මය? අංක 1 2 3 බලද්දී ධර්මයේ තියනවද බැබලි බැබලි නැත්තම් තාමත් තියන්නේ අංක 1 ආර්ථිකය නම් අංක 1 මොනවා හරි ප්‍රේමය නම් අංක 1 තියෙන ඥාතිත්වය නම් අංක 1 තියෙන්නේ පක්ෂි නම් අංක 1 තියෙන්නේ වතු පිටි ඉඩ කඩන්නම් ධර්මයේ බැලුවම අංක 10 අංක 15 ඈ එහෙම තිබුණොත් එහෙම ධර්මයේ තින් එයාගේ ජීවිතේ වැඩෙන්නේ අංක 15 අංක 1ට ගන්න ඕන අපිත් අංක 1 නෙමෙයි තිබුණේ අංක 1 තරුණ කාලේ තිබුණේ ඈ ලස්සනට අඳින්න පළඳින්න ඕන ජනප්‍රිය වෙන්න ඕන කැපී පෙනෙන්න ඕන නැති දේවල් බොහොම අවහපෙන් පෙන්වන්න ඕන ඒ වගේ දේවල් තිබ්බේ එහෙම දේවල් තිබ්බා අංක 1 නමුත් ජීවිතය තුළ අවබෝධය තුළින් ඒකක්වත් වැඩන්නේ නැහැ කියලා යටි හිතට තේරුණා. උඩු හිතෙන් මොන තරම් යාළුවොත් එක්ක මිත්‍රයොත් එක්ක බොහෝ සුහදව හිටියත් මං හැම දෙනාම දිහා යටි ඇහැකින් බලාගෙන හිටියා. මුන්ගේ ස්වභාවය මොකද්ද මුන් මොනවද කරන්නේ මුන් කොහේද යන්නේ මුන්ගේ සිතුවිලි මොනවද කියලා තේරුම් ගත්තා. කාලයගේ අවෑමෙන් තේරුණා මේ සමාජය තුළ හරවත් දෙයක් ගන්න තරම් කෙනෙකුත් නෑ දෙයක්ුත් නෑ කියලා. ආදර්ශයට ගන්න පුජ්‍යලෙක් හිටියේ නෑ. බැලූ තෙක්මානේ බැලුවා මුත්ත දිහා බැලුවා මහප්පල දිහා බැලුවා බාප්පල දිහා බැලුවා ඥාති දිහා බැලුවා යාළුවෝ දිහා බැලුවා පන්සලේ සමහරලාට හාමුදුරුවරු දිහාත් බැලුවා. උංගෙත් ගන්න දෙයක් තිබුණේ තේරුණා නේද? ඊට පස්සේ මම්ම කල්පනා කරා මොකෙක් හරි එකෙක් ඇතිනේ කොහේ හරි කියලා. ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ යනවා පින්නතුනේ. ඊට පස්සේ මට හිතුණා ලංකාවෙත් නෑ මේක ගන්න කියලා. ඊට පස්සේ මට විදේශගත මිනිස්සු හම්බ වෙනවා. පුළුවන් විදියට මේ මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. බලනකොට උනුත් ලෝකේ වටේ යනු ගන්න දෙයක් හොය හොයා මේ හමු වෙලා තියෙන ඒගොල්ලොත් ගන්න දෙයක් හොයාගෙන ලංකාවට ඇවිල්ලා ඒගොල්ලොත් මේ හැමතැනම දුවලා තාම දෙයක් හම්බ වෙලා නැතුව. පින්වත්නි මේ සද්ධර්මයේ ලේසි නෑ. කෙනෙකුට අවබෝධ වෙන්නේ නෑ. ලෝකේ වටේ යනෝ සමහර හාමුදුරුවෝ ඔය පාත්‍රය එල්ලගෙන පොට්ටෙනි එල්ලගෙන දර්ශනේ පහළ වෙන්නේ ලේසි. කොයි බහරි තැනක පොඩි දුර්වලතාවයක් හේතු වුණොත් අර අශේෂ විරාග නිරෝධ කියන තැනින් අවදි වෙන්න තියෙන්නේ. ඒ ශේෂයක් කොයිබක හරි තැනක දෘෂ්ටියක් මාන්නයක් හිර වුණොත් අවබෝධ වෙන්නේ. හරියට වෙනතුනේ පාස්වර්ඩ් එකක් ඔන් වෙන්නේ නැහැ වගේ. එයා හරියටම පාස්වර්ඩ් එක දැනගන්නවා. අකුරු ටික හරියටම හරි. දැන් මේක උදාහරණයක් කොම්පියුටර් භාවිතා කරන අයට දාන්න පුළුවන්. දවසක් ගානවා දැන් පාස්වර්ඩ් එක අකුරු පේන්නේ නැහෙනේ ගහද්දී ඔක ඩොට් ගන්න වැටෙන්නේ. ඔන්න ෆොන්ට් එක වෙනස්. ඒක සිංහලෙන් ගාලා ඉංග්‍රීසි පාස්වර්ඩ් එක. එතකොට ඔන්න එන්නේ නැහැ. එහෙම නැත්තම් වැඩ කරන්නෙම නැහැ. හරි ෆොන්ට් එකත් හරි ඔක්කොම හරි වැඩ කරන්නේ නැහැ. ඔන්න එක අකුරක සිම්පල් කැපිටල් මාරු වෙලා අකුරු ටික ඔක්කොම හරි එක තැනක මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් සිම්පල් කැපිටල් මාරු වෙලා. ඉතින් ඔය ඇත්තන්ටත් කොයි බහරි තැනක අකුරු ටික හරියටම ගැහුවත් සිම්පල් කැපිටල් මාරු වෙලා තිබ්බොත් එහෙම ඔන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම පොඩි මේ වැරද්දක්. ඉතින් අපිට හිතෙනවා මේ මේකට ඔච්චර ගණන් ගන්න ඕනද ඔය පාස්වර්ඩ් එක සිම්පල් කැපිටල් කියලා එකක් මොකට ඔන් වෙන්න බැරි අය. එහෙම නැහැනේ. අන්න ඒක පිනවත් නේ. අශේෂ විරාග නිරෝධු එක තැනකින් හරි මානෙකින් දිට්ඨියකින් අපි අහු වුණොත් අපිට ගොඩ එන්න බෑ. පින්නතුනේ ධර්මයේ හොඳටම දැනගෙන මම හිටියා. අල්ලේ රේඛා වගේ පැහැදිලි. අල්ල ගත්තයි කියලා දෙයක් හිත ඇතුලේ අහවල් දෙයි කියලා පේන්නේ. කෑවට කෑවා බිව්වට බිව්වා ඇවිද්දට ඇවිද්දා ජීවත් වුණාට ජීවත් වුණා මට නම් අල්ලගත්ත මෙලෝ සංසාර දෙයක් නම් අහුවෙන්නේ නැහැ කියන මට්ටමක හිටියා. ඊට පස්සේ තමයි තේරුනේ අපි මේ දේවල් ඔක්කොම අතහරින්න ඕන අයින් කරන්න ඕන කියලා. දැඩි වීරය මම අල්ලගෙන හිටියා. ඉතින් යම් කල්යාණ මිත්‍රත්වයක් මට කියලා දෙනවා ඔය ධර්මයේ දකින්න ඕන කියන වීරියත් අතහරින්න. ඒකත් අතහරින්න. මම පින්නතුනේ ඒක ගෙදර ගිහිල්ලා හරි පන්සලට ගිහිල්ලා හරි පස්සේ හරි නෙමෙයි මං එවලෙම හදවතින් ඒක අතහැරියා. ඒ අතහරිනකොට තමයි පින්නතුනේ අවසාන ශේෂය එතන හිර වෙලා තිබුණා. අන්න දිය දහරාව ගලාගෙන යන්න පටන් ගත්තා. විශ්වයට එකතු වීම එදා සිට ආරම්භ වෙන්න පටන් ගත්තා. මේ පුටුවට වාඩි වුණාට පස්සේ ඒ මුළු මහත් විශ්වය සමග සහ සම්බන්ධව දේශනා කරනවා. මන් දෙවියන්ගෙන් කරුණු අරගෙන බණ කියනවා නෙමෙයි, මන් බණ කියනකොට දෙවිවරු ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ සාදු නාද දෙනවා. ඒක විශේෂ ඥානයක් දර්ශනයක් තියෙන අය මෙතෙන්ට ඇවිල්ලත් කියලා තියෙනවා. ඒ වගේම ආවොත් දැක ගන්නත් පුළුවන්. තේරුණානේ? ඒගොල්ලෝ ඇවිල්ලා සාදු නාද දෙනවා. ඒගොල්ලොත් ඇවිල්ලා අහනවා. ඒ සූක්ෂම ශරීර ඒගොල්ලන්ට එන්න පුළුවන්නේ. ඒගොල්ලන්ගේ විමාන තියෙන්නේ. ඒව සාමාන්‍ය පුහුදුන් අයගේ ඥානයට ඒව ගෝචර වෙන්නේ නැහැ. දිබ්බ චක්කු ඥාන තියෙන්නේ. ඒව ගෝචර වෙන්නේ මේ මට්ටමට දියුණු වෙච්ච අයට විතරයි ඒ දර්ශනය පේන්නේ. ඒ නිසා මනුස්සයන්ට මේක තේරෙන්නේ නැත්නම් දෙවියන්ට හරි තේරෙනව නේද කියලා කල්පනා කරන්න පුළුවන්. හැබැයි දෙවියෝ ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඒ සත්‍ය ඒ ලෙසමයි කියලා උන් දන්නවා. නමුත් දෙවියන්ට විචාර බුද්ධිය නැහැ. සත්‍ය ඒ ලෙසම නිසා ඒ රසය ඒ විදිහටම විඳිනවා. දෙවියන්ට විචාර බුද්ධිය නැති නිසා එලෙසම ඒක විඳිනවා නිසා ඊට එහා දෙයකට දෙයක් කරගන්න බෑ. ඉතින් අපේ දායකයෝ කරන්නේ දෙයියෝ කරන වැඩේම තමයි. හාමුදුරුව කියන බණ ටික සත්‍යයි. ඒක එලෙසම ඒ විදිහට විඳිනවා ඊට එහා දෙයක් කරගන්නේ නෑ. මනුස්ස දෙයියෝ වගේම තමයි මිනිස්සුත්. මිනිස්සයා කියලා කියන්නේ සත්‍ය එලෙසම විඳිනව නෙමෙයි, ධර්මය එලෙසම විඳිනව නෙමෙයි, ඊටත් එහා දෙයක් ගවේෂණය කරනවා. තේරෙනවා කියන සීමාවටත් එහා දෙයක් ගවේෂණය කරනවා. ඒ නිසා දෙවියන්ටත් කවදක හරි පින්වත්නි මොකද වෙන්නේ? මෙහාට ඇවිල්ලා තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ තේරුම් අරගෙන ගියපු අයට ඒක එතන තේරෙනවා. එතකොට එතන වර්ධනය වෙලානේ තියෙන්නේ. අතුල ධර්ම බීජය පැලවෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ෂය වෙලා තුනී වෙලා යාවි. තණ්හාව නිසා නේද, මානය නිසා නේද සියලු පව් කරන්නේ, සියලු බොරු කියන්නේ. සියලු පව් කරන්න මේ ලෝකේ තණ්හාව මානය නිසා. තණ්හාව මානය දුරු කළොත් කිසිම බොරුවක් කියන්න ඕනත් නැහැ, කිසිම පාපයක් කරන්න ඕනත් නැහැ. ඒ කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ කියලා මේ වත්ත වටේ ඉන්න මේ හොරුන්ට ඇත්ත කියලා ගමනක් යන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් කෙනෙකුට විපතක් කරදරයක් කිරීමේ අදහසින් පෙරලීමේ අදහසින් අර තණ්හාමාන දිට්ටි මුල් කරගෙන බොරුවක් කියන ස්වභාවයක් නැහැ. එහෙම දෙයක් කරන්න නැහැ. මොකද හේතුව වැඩක් නැහැනේ. කවුරු රකින්නද? කවුරු රකින්නද? නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපි ලෝකයට වැඩක් නොකර ඉන්න ඕන කියලා. ඈ කන්නද ඔච්චරද කියලා හදන්නේ. දැන් හාමුදුරන් වහන්සේලා සමහර සායනසල බොහෝ පන්සල් හදනවා, ගොඩනගනවා. නමුත් ඒව සාසනයට, ඒ වගේම තමාර ගිහියෝ තමන්ගේ ධර්ම මුණුපුරන්ට ඉඩකඩම් මරන් දානවා. ඒව මේ මලම ගෙනියන්න නෙමෙයි, ඒක දරුවන්ගේ අනාගතයට. තමගේ ගේදොර ලස්සනට හදනවා, දියුණු කරනවා. ඒව මේ මලාම ගෙනියන්න කියලා නෙමෙයි. ජීවත් වෙලා ඉන්න එක මිනිස්සේ කැඩයට ආර්ධ සම්පන්නව එන්ට ඕන නිසා මුල් කරගෙන කරන. අන්න ඒක නිසා පෙන්වතුනි සම්මුතිය පරමාර්ථ කරගන්න එපා, පරමාර්ථ සම්මුතිය කරගන්න එපා, ධර්මයේ වලිගෙන් අල්ලගන්න එපා. අවබෝධය නිසි ලෙස රිසි ලෙස ස්ථානෝජිතෝ මනාකොට භාවිතා කළොත් එයාට ධනය ප්‍රශ්නයකුත් නැහැ, නිලයේ ප්‍රශ්නයකුත් නැහැ, ධර්මයේ තුල ප්‍රශ්නයකුත් නැහැ. සියල්ල අංග සම්පූර්ණයි. වරදවා ගත්තොත් ධර්මයක් නැහැ, ධර්මයක් නැහැ. භෞතිකත්වයක් නැහැ. දැන් භෞතිකත්වය නිසා තණ්හාව මාන්නේ හැදෙනවයි කියලා සමහර බෞද්ධයෝ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ. කෙනෙකුට තණ්හාව තියෙන, මාන්නේ තියෙන, එයාට ධනෙ තියෙන තරමටේ කියලා හිතාගෙන ඉන්නවා. ඒක එහෙමද? නෑ වෙනතයි. මුඛක්කත්ම සතයක් නැති කෙනෙක්ගේ මහා ධන තණ්හාවක් තියෙන්න පුළුවන් හිඟන්නේ ළඟ. මහා ධන සිටුවරයෙකුට කිසිම ධනයකට ආශාවක් නැති වෙන්නත් පුළුවන්. තේරුණානේ? කිසිම වැඩක් නැති මිනිස්සෙකුට මහා මමත්වයක් තේන්න පුළුවන්. කොහොමත් වැඩක් නැති මිනිසුන්ට තමයි ඒක මමත්වයේ තියෙන්නේ. ඒ වගේම පිනතුරේ ඉතාම වැදගත් බොහෝ දෑ උගත් බොහෝ දෑ අවබෝධය තියෙන පුජ්‍යලයකටත් මමත්වේ නැති වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ පිරිසුදු අපිරිසුදු බව තමා තුළම තමන්ට දැනෙන විදියෙන් මිස ඒක බාහිර කෙනෙකුට කියන්න බෑ. බුදුහාමුදුරු රජාසුනේ වාඩි වෙලා විදියට එක විදියකට දකීවි. ගල් තලාවක වැඩ ඉන්නකොට තව විදියකට දකීවි. අපේ මිනිස්සු දකින්නේ ඒකනේ. හාමුදුරු නිකන් ලී ඇඳක ලෑලි ගෑල්ලක් උඩ වගේ හිටියොත් බලන්න ඒ හාමුදුරුවන්ගේ නිහතමානීකම. ලෑල්ලක ඉන්නේ, කටු මැටියේ ඉන්නේ. සමහර හාමුදුරුවරු සෝබනේටත් හදන් තියෙනවා මැටි ගෙවල් පන්තල්වල. උන්වහන්සේ දවල්ට ඉන්නවා, ඇවිල්ලා අර මැටිගේ ලෑල්ලක් උඩ වෙලා ඉන්නවා, ඉලුක් හොයපු මැටිගේ ඇතුළට වෙලා. ඊට පස්සේ ඉතින් දායකයෝ වැඳලා හරි ෂෝක් එකට කියලා යනවා. ඊට පස්සේ ඉතින් රැට ගිහිල්ලා අර සුපිරි මාලිගා වගේ එකක් තියෙනවා, දැන් ඒකට ගිහින් සැත වෙනවා. ඒ වගේම අල්පේජ් කාමරයක් හදාගන්න සමහරලාට. අල්පේජ් කාමරෙ මේ තමයි මම නිදා ගන්න කාමරය කියලා ලෑල්ලක් එළවපු පොඩි කාපට්ටයක් දාලා මොකක්වත් නැති කාමර එකක් තියෙනවා. ඉතින් එයාට වෙන වෙනම කොම්පියුටර් කාමර තියෙනවා, වර්ක්ස් කරන කාමර තියෙනවා, වෙන වෙනම තියෙන ඉතින්. ඉතින් හරි ෂෝක්. ඉතින් අර ඒ එහෙම ඉතින් හරි ෂෝක් නේ වැඩේ නේද? ඔය ඇත්තන්ටත් බැරිද ඒක අල්පේජ් කාමරයක් හදලා තියන්න? ඒක නිකන් ආවම කට්ටියට පෙන්නන්න පුළුවන්. මේක තමයි බලන්න මම ලෑල්ලේ නිදාගන්නේ, මේ දිනේ ලෑල්ලේ. අල්පේච්ච කාමරේ හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන නිසා ඒක මොඩල් එකක්, ඒක ක්‍රමවේදයක් කරනවා. පාත්‍රය එල්ලන් ගියොත්, සෙරප්පු නැතුව ගියොත් ඔයගොල්ලෝ අල්පේච්චයි කියලා හිතනවා. ඉතින් මාත් සෙරප්පු නැතුව ගියපු කෙනෙක් බොහෝම කාලයක් අකු දෙක පිච්චි පිච්චි උඩ උඩ පැන පැන මේ ඉතින් පිරුණත් අපිට නම් ඒක හුරුයි. මොකද අපි ඉස්කෝලේ ගියත් සෙරප්පු නැතුව. ඒ නිසා අපිට හොඳට හුරුයි සෙරප්පු නැතුව යන්න. දැනුත් සෙරප්පු නැතුව තමයි යන්නේ ගොඩක් වෙලාවට. මොකද වාහනයවල සෙරප්පු දෙක පන්නලනේ යන්නේ. ඉතින් මේ ආයි බහිනකොට සෙරප්පු දෙක දාන සමහර දවසවල සෙරප්පු අමතක වෙලා යනවා. එතකොට ඉතින් සෙරප්පු දෙක නැහැ. ඉතින් සෙරප්පු දෙක දැමීමෙන් අල්පේච්ඡතාවය අතහැරීම, මැටි කුටියක ඉඳීමෙන් අල්පේචතාවය අතහැරීම, ලෑලි කෑල්ලක් උඩ වාඩි වීමෙන් අල්පේචතාවය අතහැරීම. අපිට ලෑලි කෑල්ලේ ඉන්නත් පුළුවන් පින්වත් නේ, පුටුවක වාඩි වෙන්නත් පුළුවන්, මැණික් පුටුවක වාඩි වෙන්නත් පුළුවන්, රජාසනේ වාඩි වෙන්නත් පුළුවන්, ගල්තලාවේ වාඩි වෙන්නත් පුළුවන්, නැත්තරම නැතුව ඉන්නත් පුළුවන්, සියල්ල තිබියදී ඉන්නත් පුළුවන්. හේ සියල්ල තියෙනවා කියන තැනත්, නැත්තර නැති තැනත් කම්පිත වෙන්නේ නැත්තම් එතන තමයි පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්ස න කම්පති. ඉතින් අපි මිනිස්සු හිතනවා වැඩියෙන් තියෙන තැනදී වැඩියෙන් කම්පණය ඇති, මුකුත් නැති තැනදී කම්පණය නැතු ඇති කියලා. එහෙනම් අර මුකුත් නැති දුප්පත් මිනිස්සුන්ගේ ළඟ කම්පණය අඩු වෙන්නේ බෑ. කම්පණය වැඩියෙන්ම තියෙන්නේ දරිද්‍රතාවය ඇති තැන නැති තැන. තේරුණානේ? දරිද්‍රතාවය ඇති තැන නැති තැන තියෙන්නේ. ඒ නිසා මිනිස්සු කවුරු හරි හිතනවා නම් භෞතික දේ ඇති තැන තණ්හා වැඩිය දෙනවා කියලා, ඒක සම්පූර්ණ වැරදි අවබෝධයක්, අවිද්‍යාවක්. එහෙම හිතුවොත් එහෙම තමයි මිනිස්සු හිඟන්න වෙලා තියෙන්නේ ඒකයි. අපේ ගම්මානවල මිනිස්සු කිසි දෙනෙක් කනවයින් එහාට දෙයක් හොයන්න ඕන කියන තැනට යන්නේ නැහැ. මේ මිනිස්සු හිතන්නේ කනවට වැඩිය දෙයක් අපි කරොත් ඒක තණ්හාව කියලා. තේරුණා නේද? එතකොට ඒ ගමේ කනවට වැඩිය දෙයක් මිනිස්සෙක් කරගෙන ජීවත් වෙනවා නම් ඒ මිනිස්සට අර මිනිස්සු ටික ඔක්කොම එකතු කියලා කියන පුදුම තණ්හාවක්. ඕක මලාම ගෙනියන්න දවවා දීපිය අපිට කියලා කියනවා. තේරුණා නේද? ඒක තමයි බුදුදහම වරදවාගෙන, බුදුදහම නොමග යෑම නිසා සිදුවන දේවල්. බුදුදහමින් නොමග යෑම නිසා සිදුවන දේවල්. ඔබේ නිවන ප්‍රමාද කරමින් ඔබේ සිත ලත වෙනවා නම් පෙන්වන්න විවිධ හේතු මුල් කරගෙන පෙන්වත්නේ මාරයා පසුපසින් එළවනවා. ගිනි හුලක් අරගත්ත මාරයා පසුපසින් එළවනවා. කොයි වෙලාවෙ මේ සියලු ධනය, කොයි වෙලාවෙ මේ සියලු ශරීර කූඩුව රෝග පීඩාදියකින් හෝ අනතුරකින් හෝ ස්වභාවික දෙයකින් හෝ මේක රැගෙන යාවිද නැද්ද කියලා කියන්න බෑ. කොයි වෙලාවද කියන්න බෑ. බෙහෙතක් වරදීද, ගාන එන්නත වරදීද, මගතොට අනතුරක් වේද, හදිස්සි රෝග පීඩාවක් වැළඳේද, හුස්ම කොයි වෙලාවෙ හිරවේද දන්නේ. පුජ්ජලයෙක් රැකගෙන ඉඳලා කවරකටද කුමටද පරලෝකෙට හරි ගිහිල්ල පුජ්ජලයෙක් වෙලා ඉන්න තමයි බලන්නේ. මේ පුදුම සත්‍යය පුජ්‍යලත්වය අතහරින්නේ කැමති නැහැ. ඒකට හේතුව අද්දකීම් අඩු නිසා. සංසාරේ අද්දකීම් අඩු නම් භවගාමී ජීවිතයට එයා කැමතියි. සංසාරේ බොහෝ ආත්මවල රජකම් කළා තියෙනවා නම් එයාට රජකම එපා වෙලා ඇති. ඒ හිතට රජකම එපා වෙලා ඇති. බොහෝ ආත්මවල රජකම් කළා තියෙනවා නම් බොහෝ ආත්මවල බොහෝ ධන සිටුවරු, මහ සිටුවරු වෙලා හිටියනම් ධනේ පාවෙලා ඇති. බොහෝ ආත්මවල කීර්ති ප්‍රශංසා සෑහෙන ලැබලා තියෙනවා නම් ඒ කීර්ති ප්‍රශංසා එපා වෙලා ඇති. බොහෝ ආත්මවල අනන්ත උගත්කම් පාල, පණ්ඩිතකම් පාල, මහා ඍෂිවරු යෝගීන් වෙලා හිටියනම් මේ ආත්මෙහිම උගත්කම් පණ්ඩිතකම් පාන්න එපා වෙලා ඇති. හැබැයි ඒව භුක්ති විඳලා නැත්තම් බොහෝ ආත්මවල හොඳටෝම මේ ස්ත්‍රීන් ලබල, එහෙම නැත්තම් පුරුෂයන් ලබල, අවාහ විවාහ ජීවිත ලබල, ඒව රසවින්දනය කරලා තියෙනවනම් ජීවිතවල තියෙන දුක් හැට එයා හොඳටම දන්නවනම් ඒවත් එපා වෙලා ඇති. භෞතිකයේ නෙමෙයි මේක පේන්න ඕන, තමන්ගේ යටි සිතෙන්. මේ යටි සිතේ ඇලෙන ප්‍රමාණයනේ මම බලන්නේ. තේරුණා නේද? අතින් දන් දෙන ප්‍රමාණය නෙමෙයි අපි බලන්න ඕන, හිතෙන් දන් දෙන ප්‍රමාණය. තේරෙනා නේද? හිතෙන් දන් දෙන ප්‍රමාණය. අතින් දන් දෙන ප්‍රමාණය නෙමෙයි. හිතෙන් අතහරින ප්‍රමාණය. හිතෙන් අපිට කොච්චර අතහරින්න පුළුවන්ද? ඒ කියන්නේ හිතෙන් අපි දන් දුන්නොත් එහෙම මම දන් දුන්නා කියන එකවත් නැහැ පින්නතුනේ. මම කියමනක් ලියලා තියනවා, යමක් පරිත්‍යාග කොට හිතේ සතුට පමණක් පතන්නෝ පුණ්‍යවන්තයෝය. ඒගොල්ලෝ තමයි පුණ්‍යවන්තයෝ. හිතේ සතුට විතරයි යාගේ මොහොතේ යාය පතන්නේ, වෙන කිසි දෙයක් නෑ. අන්න ඒකයි පින්කම කියලා කියන්නේ. එතකොට මේ නිවෙනේදිත් අපි පතන්නේ මොකද්ද? මේ සියල්ල අතහැරලා තව මොකක් හරිද? නෑ, මේ සැහැල්ලුව, මේ නොබැඳීම, මේ විරාගික බව, මේ නිරෝධ සහගත බව, මේ බැඳුණු නැති අවස්ථාව නිර්වාණය තමයි පතන්නේ. බැඳින්නේ නැතුව ජීවිතේ ලස්සනයි හොඳයි කියලා කල්පනා කරනවා. බලන්න හිත එහෙමද ලෑස්ති කියලා? බැඳින්නේ නැතුව ජීවිතේ ලස්සනයි. බැඳින්නේ නැතුව ජීවිතේ හරිම ලස්සනයි. කොහොමද බැඳීම් නැතුව ඉන්නේ? ඇලෙන්නේ නැතුව ඉන්නවා, ගැටෙන්නේ නැතුව ඉන්නවා. කවුද ඉන්නේ? පුජ්‍යලයට ඕක කරන්න බෑ. පුජ්‍යලයා පළවා හැරීමෙන් පස්සේ ඔබේ සිත ඉබේ අනුගමනය කරන දහම තමයි, ස්වභාවිකව අනුගමනය කරන දහම තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඇයි ඇලෙන්නේ නැත්තේ ගැටෙන්නේ නැත්තේ? කෙනෙක් නැති නිසා ඉබේම ඇලෙන්නේ ගැටෙන්නේ. කෙනෙක් හිටියෝ ඉබේම මොකද වෙන්නේ? අපි හිතන ලබු ගෙඩියක හරි, ඔය ගැලුමක හරි, බකට් එකක හරි එක ඇටයක් තිබුණොත් ඒක ඇතුලේ බෝංචි ඇටයක් වගේ, මොනවා හරි කඩල ඇටයක් වගේ ඇටයක් ඔය බකට් එක ඇතුලේ තියෙනවා කියලා හිතමුකෝ. හොල්ලනකොට මොකද වෙන්නේ? කටකට ගාලා සන්දයක් එනවා. හරි, ඒක තමයි පුජ්‍යලත්වය. පුජ්‍යලය කියන්නේ අර ඇටයක් කඩල ඇටයක් වගේ දාන ඇටේ. අපි ඔය ඇටේ තයින් කරනවා. හරිනේ, දැන් අපි ආයි හොලවල බලනවා බකට් එක. දැන් එනවද සද්දයක්? එන්නේ. ඇයි සද්දයක් එන්නේ නැත්තේ? අර පුජ්‍යලයා නැති නිසාමයි. කොච්චර හෙල්ලුව සද්දයක් එන්නේ. හැබැයි පුජ්‍යලයා තියාගෙන හොල්ල නැතුව ඉන්නෝ වැඩක් නැහැනේ. පුජ්‍යලයා තියාගෙන හොල්ල නැතුව ඉන්න ඔන්න ඕකයි බෞද්ධයා කරන්නේ. බකට් එක හොල්ලන්න නැතුව ඉන්නවා. ආහා, ඕන්නෑ, ඇලෙන්නෑ, ගැටෙන්න හොඳ නෑ, ඔන්නක හොල්ලන්න නැතුව ඉන්නවා. මම නම් කරන්නේම හොල්ලන එක. මං හාමුදුරුවනේ ඇලෙන්නෑ, ගැටෙන්නෑ, මොකුත් නෑ කියලා කියනවා. හොල්ලල බලන්න ඕන. එයාගේ චේතනාන්විත භාවයන් කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් හරි ලස්සනයි. අපිට පින්නතුනේ අමූලිකව පැහැදෙනවා. ඉතින් මං හරියට hina වෙනවා මේ යකා අමූලිකව පැහැදෙන්නේ කියලා. ආයෙත් කියලා බලන් ගියා අමූලිකව මේ මිනිස්සු අපහැදෙනවා. ඉතින් මම ආයි බලාගෙන ඉන්නවා මේ මිනිස්සු අමූලිකව පැහැදෙන හැටි. ඉතින් මේ මිනිස්සු හිතාගෙන ඉතින් මේ මිනිස්සු පැහැදුනා මට වාසියක් වෙනවා ඇති කියලා. ඒ මිනිහා අපහැදුනා මට අවාසියක් වෙනවා ඇති කියලා මිනිහා හිතනවා ඇති. නමුත් ඒ මනුස්සයා දන්නේ නැහැ තමන්ගේ පැහැදීමෙන් අපහැදීමෙන් ප්‍රතිඵලය තියෙන තමන්ටයි කියලා දන්නේ නැහැ. දැන් මම බුදුහාමුදුරුවෝ ගැන පැහැදුනා හරි අපහැදුනා හරි ඒකේ ගැටලුව තියෙන බුදුහාමුදුරන්ටද? ඒකේ තියෙන්නේ මට. ඉතින් මා ගැන කවුරු හරි අපහැදුනා හරි පැහැදුනා හරි ඒකේ ගැටලුව තියෙන්නේ මට නෙමේ. ඒක තියෙන්නේ ඒ පුජ්‍යලයාටමයි. ඒක තියෙන්නේ ඒ පුජ්‍යලයාටමයි. ඒ පුජ්‍යලයාගේ චේතනා කර්ම ඒ පුජ්‍යලයාටමයි. මට අදාළත්වයක් නැහැ. අතහරින්න පුළුවන් උපරිම තැනින් අතහැරියට පස්සේ ආයි මොනවද පින්නොතුනේ අතහරින්න බැරි. මරණය කියන කඩඉරත් පහු කරගෙන ඉස්සරහට ගමන් කරපු මිනිස්සෙකුට මොනවද තව අතහැරීම ගැන කතා? ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ඉස්සරහ හම්බෙන එක ඉරක් ගහලා තියෙනවා, මේ ඉරෙන් එහා පැත්තට ගියොත් මරණය කියලා, මේ ඉර පයින්නවත් එක්කම මරණය කියලා. ඔබට ඒ කඩේර පහු කරගෙන යන්න පුළුවන්ද? ඔබ මැරෙන්න කැමතිද? ප්‍රේමවන්තය වෙනුවෙන්, ප්‍රේමවන්තිය වෙනුවෙන්, ධනය වෙනුවෙන්, කීර්තිය වෙනුවෙන්, ලැජ්ජාව වෙනුවෙන් නෙමෙයි ඔබ මැරෙන්න ඕන. සත්‍ය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්. පංචස්කන්ධ නෙමෙයි මැරෙන්න ඕන, උපාදානස්කන්ධ මැරෙන්න ඕන. ගොඩක් අය පංචස්කන්ධ මරව ගන්නවා එහෙම කිව්ලා සත්‍ය වෙනුවෙන් කියලා නේද? උපාදානස්කන්ධේ මැරෙන්න ඕන. ඒ උපාදානස්කන්ධය තුල තමයි පින්නතුනේ පුජ්‍යලයා දැනෙන්නේ. පංචස්කන්ධය තුලින් නෙමෙයි පුජ්‍යලයා දැනෙන්නේ. පුජ්‍යලයා මැරෙන්නේ නැහැ පින්නතුනේ පංචස්කන්ධය තුලින් මැරුණා කියලා. මිනිස්සු ඉන්න කායික මරණයට බය නැති අය ඉන්නෝ. ඒ ඇයි? කය ඉක්මෝපු උපාදානයේ බලය වැඩි නිසා. කය ඉක්මෝපු උපාදානයේ බලය වැඩි නිසා වැඩියෙන්ම මරාගෙන මැරෙන, මැරෙන්න බය නැතුව වගේ ආපු පිරිස ඉන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්වල. ඒ මිනිස්සු මැරෙන්නේ තණ්හාව නැති නිසා නෙමෙයි, ආශාව නැති නිසා නෙමෙයි. ආශාව වැඩි වෙලා, උමුතු භාවය වැඩි වෙලා මැරෙන්නේ. තේරුණානේ? ඒ මැරීම වීරත්වයක්, ඒ මැරීම පූජනීයත්වයක්. ඒ මැරුණට පස්සේ යාට ගොඩාක් දේවල්, මීටත් වැඩිය දේවල් ලැබෙනවා කියලා කියන නිසා තමයි මැරෙන්නේ. හමුදා සෙබළුකුත් දවසක් මට කිව්වා, හාමුදුරනේ අපි මැරුණාම අපේ පෙට්ටිය උඩින් ජාතික කොඩිය දානවා කිව්වා. මං කිව්වා මොකද්ද මං ජාතික කොඩිය කියන්නේ? ඒක නිකන් කපුරෙක් දාන්නේ දෙන්නේ. ඕක මොකද්ද ඉතින් පෙට්ටිය උඩින් දැම්මයි කියලා. ඒක හාමුදුරුරුන්ගේ පෙට්ටිය උඩින්වත් දාන්නේ, ඒක අපේ පෙට්ටිය උඩින් විතරයි දාන්නේ කියලා. මං කිව්වා එහෙනම් දාගනින් කියලා. මහා අමු ගොනෙක් නේ. එකෝ මරණයට පස්සේ පෙට්ටිය උඩින් රත්තරන් කොඩියක් දැම්මත්, ජාතික කොඩියක් දැම්මත්, ඇමරිකාවේ කොඩිය දැම්මත්, හඳේ කොඩියක් ගෙනල්ලා මෙහෙ දැම්මත් වැඩක් තියෙනවද? ඒක නිසා මම කෝ ජීවිතේ බේරගනින් කොල්ලෝ. තමන් ජීවිතේ බේරගෙන කටයුතු කරන්න කියලා. ඊතර උමුදු භාවයට පත් වෙච්ච කොල්ලෝ මේ විදිහට මලා හැම පැත්තෙම දෙපැත්තෙන්ම මෝඩියු ටික මලහා. ඊට පස්සේ මේ ඔළුවක් තියෙන මිනිස්සු බේරුණා කොහොම හරි. උන් ගාන්ට එක්ක ගියේ නෑ. මම කියන්නේ රට රට පැනලා ඉන්න කට්ටිය තමයි හොඳම ඥානවන්ත කට්ටිය. 80 ගණන් වලයි, යුද්ධවලයි, ඒ මේ තීදී ඔක්කොම පැනන්නේ ඕස්ට්‍රේලියා, හරි මේ ඉතාලි පැනලා. ඒ අය තමයි නියමම පඬිතුයෝ. මේ මිනිස්සුන්ගේ මෝඩ කලකෝලහල මැද්ද මේ අපේ පවුල් විනාශ කරගන්න ඕනේ නැහැ කියලා මිනිස්සු රට ගියා. කිල්ල පාඩුවේ ජීවත් වුණා. ඒක තමයි ඥානවන්තකම. ඒකට අපිට කරන්න ඕන මොකද්ද? අපිට කරන්න ඕන ඒක මේ මොහොතේ. අපි කරන්නේ කොහොමද? ආධ්‍යාත්මිකෝ මේ ලෝකෙ මිනිස්සු පුහුදුන් විදියට මේ හැලහැප්පීම් ඇති කරගන්න දේවල් එක්ක අපි යුද්ධ වදින්න ඕනේ, අපි හැලහැප්පීම් කරන්න ඕනේ, අපි මේ සියල්ල අතහැර දානවා කියලා, අපි අර ලෝකේ ඉඳලා වැඩක් නැහැ කියලා, දැන් රටේ ඉඳලා වැඩක් නැහැ කියලා පිට රට කර ගියානේ. අපි එහෙම නෙමේ, අපි ලෝකේ ඉඳලා වැඩක් නැහැ කියලා ලෝකෝත්තර වුණා. තේරුණා නේද? දැන් මං කල්පනා කළා, මේ කිසිම ඥාතියෙක්ගෙන්, කිසිම ගෑනු ළමයෙක්ගෙන්, කිසිම මිත්‍රයෙක්ගෙන් පූර්ණ යථාර්ථයක්, තමන්ට ආදරයක්, කරුණාවක් එහෙම එකක් මේ ලෝකේ ලබන්න බෑ. ඒක අමු බොරුවක්, අමු බොරුවක්. ඈ, කිසිම නෑ එක්කත් තමන්ට නෑ, කිසිම කෙනෙක්වත් නෑ, කිසිම කෙනෙක්ගේවත් ආදරේ කරුණාව කියලා එහෙම එකක් නෑ. ඔය දකින ලස්සනට ඇති වෙන මායාවේ ආශාදයක්, සතුටක්, හිනාවක්, නිරිත්ත වීමක් විතරයි තියෙන්නේ කියලා තේරුම් අරගෙන මේ ලෝකේ මහා ප්‍රෝඩාකාරී තැනක්, මායාකාරී තැනක් වැඩක් නෑ කියලා හිතලා අයින් කරලා දැම්මා. බුදුබණ පදේ දේශනා කරනෝනේ රූපෙට ඇලෙන්නෝ රූපේ තුන තියෙන තුරු ඉඳී, ධනෙට ඇලෙන්නෝ ධනෙ තියෙන තුරු ඉඳී, කීර්තියට ඇලෙන්නෝ කීර්තිය තියෙන තුරු ඉඳී, බලයට ඇලෙන්නෝ බලය තියෙන තුරු ඉඳී. මේ ඕනම කෙනෙක් දෙයක් මේක නැති වෙලා යනවා. ඊට පස්සේ වුණ අනුකම්පාවක් හම්බුවේ නේද? එහෙම නැත්නම් අනුකම්පාවක් හම්බෙයි තේ එච්චරයි. ඒ නිසා මේ ලෝකේ අපි අනුන්ට කරන්නෙත් නෑ, අනුන් අපිට කරන්නෙත් නෑ, අනුන්ට අපිට පිහිට වෙන්නත් බෑ, අපිට අනුන්ට පිහිට වෙන්නත් බැරි තැනක් ඇති වෙනවා. ඒක ලෝකෙට දොස් කියන්න නරකයි. මේ ලෝකෙ නරකයි කියලා ලෝකෙට දොස් කියනෝ නෙමෙයි, මේ ලෝකෙ හැටි. තේරුණා නේද? අපි අනුන්ට කැමති වෙන්නෙත් කොහොමද? ඒ විදියට. අනුන් අපිට කැමති වෙන්නෙත් කොහොමද? අපිට එන්නේ දැන් අපි හිතන පොඩි කාලේ අනේ දරුවා හරි ආදරේ අම්මා කියාගෙන ළඟට එනකොට ඌ එන්නේත් කිරි බොන්න. කිරි නැත්තම් ඌ තනේ හපනවා. එහෙම නේද? පොඩි එකක් වුණත් තනේ හපනවා, ඌට කිරි නැත්තම්. එහෙමන එතන ඉඳලා එන්නේ රහට. ඊට පස්සේ පොඩි කාලෙම ඇහුවාම උඹට අම්මද හොඳ තාත්තද හොඳ කියලා ඌ කල්පනා කරනවා, මට වැඩියෙන් චොක්ලට් ගෙනල්ලා දෙන්නේ කවුද? සීනි පොල් ගෙනල්ලා දෙන්නේ කවුද? වැඩියෙන් කෑම හොඳට රසට කරන කවුද? ගහන්න නැත්තේ කවුද කියලා කල්පනා කරලා තාත්තා හොඳයි කියනවා සමහරයි, සමහරයි අම්මා හොඳයි කියනවා. ඒකත් තවට ලැබෙන විදියෙන් හිතන. ඉතින් මේ ලෝකයේ ඒ මායාකාරී තැනක තියෙන රැවට්ටීමක තියෙන්නේ. ඒ නිසා අපි අපිව රවට්ට ගන්නවා, අපි අනුන්ව රවට්ටනවා. ඒක තමයි මේ කරගෙන ඉන්නේ. තේරෙනවානේ? අපි සියලු දෙනාම කරන්නේ ඒක. සියලු දෙනාම කරන්නේ මේ, අපි අනුන්ව රවට්ටනවා, අනුන් අපිව රවට්ටනවා. එතකොට මේ ලෝකේ ඉඳලා වැඩක් නැහැ පින්නක් නැහැ. මේ ලෝකෙන් ඉවත් වෙන්න ඕන. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව අපි මේ ලෝකෙන් ගැලවෙන්න ඕන. කොහොමද ගැලවෙන්නේ? සියල්ල දකින ශණයෙන් ගැලවෙන්න ඕන. ක්‍රියාවකට බැසගන්න ඉඩක් තියාගන්න එපා. දකින ශණයෙන් ගැලවෙන්න ඕන. එතකොට ක්‍රියාවක් අවශ්‍ය නැහැ. අතහැරීමේ ක්‍රමවේදයකට උපමාවක් තියෙන හොඳ. මොකද උපමාව? අලියුමලා කෙළපිඩක්සේ කියන වචනය පාවිච්චි කරන. බලන්න මේ වචනේ අපේ මුතුන් මිත්තු භාවිතාව කරන්නේ, බුදුහාමුදුරු භාවිතා කරපු මේ වචනේ කොච්චර හොඳද කියලා. අලියුමලා කෙළපිඩක්සේ, ඒ ගැන ආයි කල්පනා කරන්න යන්නේ නැහැ, සමීක්ෂණ කරන්න යන්නෙත් නැහැ, මොකවත් නැහැ, ආයි හැරිලා බලන්නෙත් නැහැ කොච්චර තියෙනවද. අලියුමලා කෙළපිඩවල් අපි ගණන් ගන්නේ නැහැ. ඒක මොකද හරි පිළිකුලෙන් දාන එකක්නේ, පිළිකුලෙන් දාන එකක්. නහයෙන් ඌරලා දාන හොටු ටිකක්සේ මොනවද අත්හරින්නේ? මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් ඇති කරගෙන තියෙන මනෝතාවයන්, මනෝභාවයන් අයින් කරලා දාන නහයෙන් ඌරන හොටු ටිකක්සේ අතහැරලා දාන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන දේ ඔබට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා මෙතනින්නම් බලන්න බෑ. අතහැරලම බලන්න ඕන. අතහැරියට පස්සේ වෙන දේ මොකද්ද කියලා. දැන් ඔය ඇත්ත කල්පනා කරන්නේ ආතහැරියට පස්සේ මොකද වෙන්නේ? ආතහැරියට පස්සේ ඉතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අනිත් සංයෝජන එහෙම දෙක තුන අඩු වෙලා යනවා. හා එහෙම එහෙම උකලවරටම යනවා. ඉතින් ওই විදිහට දැන දැන හිටියට වැඩක් නැහැ. අතහැරෙන්නම බලන්න ඕන. අතහරින්නේ පුජ්‍යලේ දාගන්න නිසා කවදාවත් අතහැරලා ඉවරයක් කරන්න බෑ. පුජ්‍යල එක දෙයක් අතහරවල තව දෙයක් ගන්නවා. පුජ්‍යලයා එක දෙයක් අතහරින්නේ තව දෙයක් ගන්න. තේරුණානේ? පුජ්‍යල එක දෙයක් අතහරින්නේ තව දෙයක් ගන්න. ආරි ධර්මයේ අනුගමනය කරන කෙනෙක් අතහරින්නේ තව දෙයක් ගන්න නෙමෙයි. එතන සැහැල්ලුව පමණක් එයා ඉතුරු කරගන්නවා. හරියට අර ගේ ඉඩමදි නිසා අතහරිනවනේ. දැන් ගේ ඉඩමදි නිසා කියලා එයා යමක් අතහැරියොත් එතන යමක් අතහැරලා ආයෙ එතන අලුත්යක් තියන්නේ නැහනේ. එතන හිස්සු තියෙනවා. මොකද එයා ගේ ඇහිරිච්ච නිසා තමයි ඒක අත්හැරියේ. අන්න ඒ වගේ අපි අපේ සිතේ තියෙන අවිහිරතාවයක් නිසා අපි මේක අත්හරිනවා. ආයෙ එකක් මොකක්ද ගනනලා එතන තියන්නේ නැහැ පින්වත් නැහැ. එතකොට මොකද අපිට අවසානයේ ඉතුරු වෙන්නේ? හිස් බව, ශූන්‍ය බව. මේ ලෝකේ ශූන්‍යතා දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. එකක් පුජ්‍යල ශූන්‍යතාවය, අනිත් එක පුජ්‍යලත්වය නැති ශූන්‍යතාවය. පුජ්‍යල ශූන්‍යතාවය කියන්නේ ඒකකයක්. පුජ්‍යලත්වයෙන් තොර ශූන්‍යතාවය කියන්නේ පිටවත් ඒකකයක් නොවේ. පුජ්‍යල ශූන්‍යතාවය ඒකකත්වයක්. පුජ්‍යලත්වයෙන් තොර ශූන්‍යතාවය කියන්නේ ඒකකත්වයක් නොවේ. ඒ නිසා පුහුදුන් භාවයේ ඉන්න හැම කෙනෙකුටම තියෙන පුජ්‍යල ශූන්‍ය භාවය. ඒ කියන්නේ පුජ්‍යලයේ හැඩයට මෙන්න මේක ශූන්‍යයි කියලා ඉලක්කගත කරගෙන ඒ ශූන්‍යතාවය තුළ ඉන්නවා. සංස්කාර ශූන්‍යතාවයක් තියෙනවා. අසංකාරික ශූන්‍යතාවයක් තියෙනවා. කාලික ශූන්‍යතාවයක් තියෙනවා. අකාලික ශූන්‍යතාවයක් තියෙනවා. වේදීත ශූන්‍යතාවයක් තියෙනවා. අවේදීත ශූන්‍යතාවයක් තියෙනවා. ඔන්න ඔය දෙක හොයාගන්නක පුළුවන් නම් මගෙන් ඉගෙන ගන්න එපා. මගෙන් ඉගෙන ගත්තොත් ඒක මාගේ ධර්මයමයි. ඒක ඔබටයි තියෙන්නේ. ඔබම හොයාගත්තොත් ඒක ඔබේ ධර්මය. ඒක ඔබේ ඥානය වැඩිලා සිද්ධ වෙච්ච දෙයක්. හාමුදුරුවන්ගේ හැකියාවට, ඥාතිත්වයට, හිතවත්කමට මේක කරන්න බෑ. මේ ඔබ ඔබම තනි තනුවෙන් කඳුළු හලාගෙන, දත් පිටි කාගෙන, සොයා බලා මෙර වීරියෙන් දකින්න ඕන දෙයක්. අපි වෙනතුනේ හක්කෙලි කෑලි තියාගෙන ධර්මයට වීරිය කරපු අය, අපි දත් පිටි කාගෙන ධර්මයේ මෙනෙහි කරපු අය, විවිධ බාධක කම්කටොළු මැද ධර්මයේ මෙනෙහි කරපු අය, ලෝකෙට ඇලෙන්න බැරි කමක් නැහැ. ලෝකෙට ඇලෙන්න අවකාශය නැතුවත් නෙමේ, තිබුණත් ඇලිලා වැඩක් නැහැ කියන තැන හිටපු නිසා. මොකද මානසික සැනසිල්ල කොයිබකවත් නැහැ. ලෝක ආටෝපය කියන එක තියෙනවා. දැන් මේ ලෝකේ ඕනතරම් මිනිස්සු ලස්සනට ඇඳලා ඉන්නවා, පැළඳලා ඉන්නවා, මේකප් දාන් ඉන්නවා, රත්තරම් බඩු දාන් ඉන්නවා, ලස්සන වාහන පාවිච්චි කරනවා. මොකද්ද තියෙන්නේ? ආටෝපය. බාහිරම් පරිපජ්ජසී අභ්‍යන්තරං ගහනං. අභ්‍යන්තරේ කෙලෙස් ගහණයෙන්, වේදනා ගහණයෙන්, දුක් ගහණයෙන් පෙළෙනව අප්‍රමාණ. බාහිර පරිපජ්ජසේ නම් අනේ අගේට තියාගෙන ඉන්නෝ. තමන් පෙළෙන තැන තමන්ගෙන් පෙළෙන තරම් තමන්ගේ නෝන දන්නේ. එහෙම නැත්තම් මහත්ය දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ, එතන වැඩ කරන සේවකයෝ දන්නෙත් නැහැ. තමන් පෙළෙන එක දන්නේ කවුද? තමන්ම විතරයි. තමන් පෙළෙන තරම් දන්නේ තමන්ම විතරයි. තමන්ට තමන් ලස්සනට පේන්නේ නැත්තම් මම මොකද ලෝකෙට ලස්සනට පෙනිලා නේ? ඒක නේද ලෝකෙට දාන්න ඕන මාතෘකාව. ඒක නේද ලෝකෙ හැමතැනම තියෙන්න ඕන වැකිය. තමන්ට තමන් ලස්සනට පේන්නේ නැත්නම් තමන් ලෝකෙට ලස්සනට පේන්නලා මොකටද? තමන්ට තමන් ලස්සන කරගන්න ඕන. මොනවද අපිට නිවන් දකින්න කරන්න තියෙන්නේ? කරන්න මොකුත් නැහැ. කරන්න තියෙන්නේ ක්‍රියාවෙන් නිදහස් වීම පමණයි. ඒ වචන දැන් ඒ දෙකම ගලපලා ගන්න ඕන. අංක 1 කරන්න මොකුත් නැහැ කියන වචනයක් කියවුණා. හරි, ඒ අංක 2 ක්‍රියාවෙන් නිදහස් වෙන්න තමයි තියෙන්නේ. දැන් මේ දෙක එකට හප්පන්න ඕන. හප්පලා මේ දෙක තම්බන්න ඕන. මොකද උත්තරේ? පින්වත්නි, එක වචනයක් ගත්තාම එක අර්ථයක් එනවා. වචන දෙකක් ගත්තාම ඒකේ තවත් තීව්‍ර වෙච්ච අර්ථයක් එනවා. පින්නතුන පුළුවන් නම් මුළු සූත්‍රයම, දේශනාවම, මේ දේශනයම, මේ සූත්‍රයක් එක දේශනාවක් කියන්නේ එක සූත්‍රයක් පින්වත්නි. මම වෙනස් සූත්‍රයකින් ආරම්භන කියන්නේ මගේම සූත්‍රය. සූත්‍රයක් කියන්නේ නිවන් දකින හැටි. සූත්‍රය කියන එකේ අදහස ක්‍රමවේදය කියන එක. සූත්‍රය කියන්නේ ඒකයි, ක්‍රමවේදය. එතකොට අර මොකද්ද මේකේ සූත්‍රය කියලා අහන්නේ? සමහර අය කියන්නේ නූල් සූත්‍ර අදිනවා කියලා. ඒත් ක්‍රමවේද තමයි. මේ සූත්‍රය නිවන් දකින සූත්‍රය. මේ සූත්‍රයම එකට ගලපා බැලුවාම තවත් විශිෂ්ටාර්ථයක් එනවා. වෙනතට හැකිනම් මුළු දේශනා පද්ධතිය මේකට සම්මික්ෂණයක මික්ස් කරලා තම්බන්න පුළුවන් නම්, ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන් නම්, සාරය ගන්න පුළුවන් නම්, අන්න විශිෂ්ටාර්ථයක් එනවා. තමා තුළින්ම අර්ථය මතුවෙන තුරු තමා තුළ තමන් එක සටන් කරන්න. ලේසි එකක් නෙමෙයි මාරය පරද්දන එක. ලේසි එකක් නෙමෙයි මාරය පරද්දන එක. රජ වෙනවට වඩා අමාරුයි, රටක් අල්ලනවට වඩා අමාරුයි. රටක් දිනපු යුද සෙබලුකට වඩා ශ්‍රේෂ්ඨයි. තේරුණානේ? ඒ නිසා මේ භික්ෂූත්වයට රටක් දිනපු යුද සෙබලුත් ඇවිල්ලා වඳින්නේ, ගරු කරන්නේ හිතක් දිනපු නිසා. තේරුණානේ? හිතක් දිනපු නිසා. හිතක් දිනපු නිසා. සවේන්ද්‍ර සිල්වා මැතිතුමත් ආවහම ඉතින් එතුමගේ තියෙන තරවල හැටියට, පටිවල හැටියට ඉතින් පුළුවන් නේ ඔන්නම් පොඩ්ඩක් හොඳ නමලා එහෙම මේ වැඳලා යන්න. නෑ, හරියට දන තියලා කකුල් අතර, හරියට අත් දෙක තියලා බිමට, හරියට ඔළුව තියලා බිමට ගෞරවාන්විත ලෙස වන්දනා කරේ. ඒ හිතක් දිනුවාම රටක් දිනුවට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක. ඒ රටේ රජවරු එහෙම තියෙනවා, ඇඳලා තියෙන. ඒක දැනුණොත් ඒකට එහෙම ඒ ගරු කෙරෙනවා. මොකද හේතුව? ඒක අමාරු වැඩක්. ඒ උනාට ඒ අමාරුකම, ඒ සංකීර්ණකම, ඒ ලොකුකම අපි කිසි වෙලාවක පෙන්වන්න නැතුව මේ ධර්මය බොහොම සැහැල්ලු දෙයක් හැටියට හැමදාම පින්නතුන්ට කියා දෙනවා. ඒකේ අමාරුකම මූලිකවම පෙන්නොත් ඔබ මේ ගමන යන්නේ නැහැ. තේරුණා නේද? ගමනේ තියෙන දුෂ්කරතාවයේ අතික ලෙස මේ කම්මැලි වෙන මිනිස්සෙකුට කිව්වොත් එහෙම මේ මිනිස්සෙ මේ ගමනට එකතු වෙයිද? එන්නේ නැහැ ඒ මිනිස්සයා. ඒ නිසා ඒ මිනිස්සයාට ඉතාම සරලව ගමන දීලා ශක්තිය ඇති කරලා මේ ගමන එක් කරගෙන යන්න ඕන. එක් කරගෙන ගිහිල්ලා රහ වැටුණාට පස්සේ, ශක්තිය ලැබුණාට පස්සේ ඒ මිනිස්සේ මේ ගමන අතාරින්නේ ඉස්සරහට යනවා. ගිහිල්ලා තමන් ජය ගන්නවා. ඒ ජය ගැනීම බුද්ධ ශාසනයටවත් කාටවත් නෙමෙයි. ඒ ජය ගැනීම ඔබට. ඒ ජය ගැනීම ඔබට. මේක තේරුම් ගන්න තියෙන්නේ පිනතුනේ. මේක නුවණ හරියට යදවන්න තියෙන්නේ තැනට. තේරුණා නේද? නුවණ හරියට නිලයට අර තැනට යොදවන්න ඕන. ඒ කියන්නේ ওই ගල්වලක් තියෙනවා නිල කියලා જાතිය. ඒ ගල්වලට ඒ හරියට කුළු ගෙඩියෙන් පහර දුන්නාම ඒ ගල් ගෙඩිය කැඩිලා යනවා. ওই දර පළන කෙනෙකුටත් හරියට මන් දන්නේ මේගොල්ලෝ දන්නද කියලා ඒ දර කෑල්ලෙත් තියෙනවා නිලයක්. හරියට ඒ තැනට පහර දුන්නාම ඒ දර කෑල්ල පැලිලා යනවා. ඒ වගේම පොල් ගෙඩියකත් තියෙනවා. ඒක නම් ඉතින් කණාපාරෙන් තමයි ගොඩක් අය හොයාගන්නේ ගහලම තමයි. නමුත් දන්න කෙනෙකුට හරියටම පොල් ගෙඩියට මෙන්න මෙතෙන්ට ගැහුවොත් ඔළුවෙන් ගහලත් පොල් ගෙඩිය බිඳින්න පුළුවන්. ඒ කියන්නේ බොහොම පොඩි ටච් එකක් දුන්න ගම එතන ඒ නිලේ නිසා මේ පොල් ගෙඩිය පැලෙනවා. ඒක විශ්යක් ඒක. තේරුම් ගන්නවද? ඉතින් ඒක අපේ අම්මලා ගැහුවට දන්නේ නැහැ. නිකන් කරකව කව දෙතුන් වතාවක් ගානවා. ගහනකොට ඒක දැනගෙදි පැලෙනවා. පොල් ගෙඩිය. එහෙනම් හරියට වෙනවා. ඉතින් ඒ වගේ වෙනවත් මේ අපිත් මේ මනසට කරකව කව එක 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 විදියට පහර දීලා බලමු. එක තැනකදී උත්තරේ මතුවේ. තේනනේ නිර්වාණයේ වචන වලට ගෙන්න බෑ. වචන වලින් නිවන තුලට යන්නත් බෑ. පැහැදිලි නේද වෙනවත් නේ? නිර්වාණයේ වචන වලට ගෙන්න බෑ. නිවන වචන වලින් නිර්වාණයට යන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕන? වචන වලම ඔබේ ලීලා ඉන්නවද? ඔය ටික ඔක්කොම අතහැර දාලා මමත් ඒ අතහැර දාලා ආර්ය ශ්‍රාවකයාගේ ගමන, ඒ කියන්නේ පාරක් නැති දිශාවක් නැති පුජ්‍යලයක් නොවන ගමනට එන්ටර් වෙන්න ඕන, ඇතුල් වෙන්න ඕන. එක්තරා එන්ටර්ස් එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ එතන? පාරක් නැති දිශාවක් නැති පුජ්‍යලයක් නැති ගමන. දැන් අපි මෙහෙන් යනකොට තියෙනවනේ නේද? කඩවත මාතර ගාල්ල කියලා මේ එන්ටර්ස් එකේ සඳහන් වෙලා තියෙන්නේ දිශාවක් නැත. එන්ටර්ස් එකේ සඳහන් වෙනවා දිශාවක් නැත, පාරක් නැත, පුජ්‍යලයක් නැති ගමන. පුළුවන් දෙයට වෙන කැමතිද? පුජ්‍යලයක් හැටියටයි ගොඩාක් දෙනේ නිවන් දකින්න බලාපොරොත්තුව. පුජ්‍යලයක් හැටියට නිවන් දකින්න බෑ. පින්වතුනි, පුජ්‍යලයක් කියන්නේ අවිද්‍යාවක්, බොරුවක්. පුජ්‍යලයක් කියන්නේ අවිද්‍යාවක්, බොරුවක්. කොහොමද අපි ඒක අත්හරින්නේ? විදර්ශනාවෙන් අවබෝධයම ඇති වෙන්න ඕන. ඔබට ඥාතීන් ගැන හොඳ අවබෝධයක් කාලයක් තිස්සේ ඇති වුණොත් මොකද කරන්නේ? නෑ, හොඳ නැත්ත කතාවලා දානවානේ. යාළුවෝ ගැන ඔබ කාලයක් තිස්සේ හොඳ අවධානයෙන් බලාගෙන ඉඳලා යාළුවා කියන්නේ කවුද කියලා අවබෝධ කරගත්තොත් යාළුවන්ට මොකද කරන්නේ? කතාවලා දානවා. තේරුණානේ? යාළුවෝ ඉන්න ටිකක් හරි උදව් කරන මේ හොඳ යාළුවයි කියන අය ඒත් උදව් කළාට ඌට වඩා ඉහළට යනවට කැමති නෑ. මේම හොඳ යාළුවෙක් කියලා උනත් තියෙන එක්තරා අසුබ ගතියක්. තේරුණා නේද? ඒක පුදුම වැඩක්. ඒක අපි තේරුම් කරගන්න ඕනේ. මේක තමයි හැටි. හොඳ යාළුවෙක් වුණත් එහෙම සමහර යාළුවෝ ඉන්න පොඩ්ඩක් අතීරට යනවට කැමති නෑ. අල්ලලා වලකටමයි දාන්නේ, කොහෙ හරි දාලා. වැරදි තැනකටමයි දාන්නේ, වැරදි මිත්‍රයෙකුටමයි අල්ලලා දෙන්නේ, අමාරුවෙමයි දාන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ වෙනම. අර යාළුවෝ වුණත් එහෙමයි. කාකා ළඟත් ඔය අඩුපාඩුකම් තියෙනවනේ. ඉතින් ඔය ඕවයි තියෙන අන්තගාමීත්වය නැති වෙන මේ දර්ශනේ දකින්නම ඕන. ත්‍යාරේ මාර්ගයට පහළ වෙච්ච කෙනාට අර පුතජන සිටවිල්ල ඒ විදියට ආවට කිසි වෙලාවක ඒක අර අධාර්මික ජයග්‍රහණයක් කරන්නේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ අන්තයකට යන්නේ අධාර්මිකව. මොන සිටවිල්ල පහළ වුණත් ඒ සිටවිල්ල අන්තයකට යන්නේ නැහැ. ඊර්ෂියාවක් වේවා, තරහක් වේවා, ක්‍රෝධයක් වේවා, තියෙන ඔය මූලික හරියදී වෙන දේවල් අවසානයේදී පහළ වෙනකොට මේක පහළ වෙන්නේම නැහැ. නමුත් පුහුදුන් සතාට සිතුවිල්ලක් આવොත් මොකද වෙන්නේ? ඒ සිත බොහොම නරකයි. ඒ පුදුම සතාගේ සිත බොහොම නරකයි පිටපත්. එයාට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ මිනිස්සයන්ට පාලනය කරගන්න බැරි උපායන් යොදනවා. තිරිසනාට කෙලින්ම පාලනය කරගන්න බෑ. එයා කෙලින්ම මැනේජ් කරන්නේ නැහනේ සිතුවිල්ල තමන්ට එන දේ පාලනය කරන්නේ. එයාට කෙලින්ම එයාට දැනෙනවා. මරණයෙන් බේරෙන්න පුළුවන් විසඳුමක් ලෝකේ තියෙනවද කොහෙවත් නැහැ. එහෙනම් මරණයෙන් මේ සියල්ලම මේ පුජ්‍යලයා මේ ස්ත්‍රිය මේ තනතුර මේ ධන දහන්නේ ඔක්කොම අත්හැරනවා නම් මොකද කරන්න ඕන? අන්නර අකාලික අවේදිත නිර්වාණයට අපිපත් වෙන්න ඕන. ඒවයි තියෙන නිස්සාර භාවයේ දැකීම නිර්වාණයේ ප්‍රතිෂ්ඨාව. නිර්වාණය තුළ ස්ථාපිත වෙනවා වෙනත. ලෝකයේ තියෙන බන්ධන සියල්ල කපා හරින සැනින් අපි මේ ලෝකෙන් නිදහස් වෙනවා. මිනිහා සසර සැරිසරන්නේ තණ්හාව නිසා, බන්ධනය නිසා. ඒ කියන්නේ ලෝකයට මොනම හරි ආකාරයකින් බන්ධනයක් තියෙනවා, ඒකත් එක්ක තමයි ඔය සැරිසරන්නේ. සමහර අය කියනවා මම මොකකටවත් ආදරේන ආස නැහැ කියලා කියනවා. ඒ ආස නැත්තේ තමන්ගෙම රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ලගෙන. ඒ ආස නැත්තේ මේ ලෝකේ අර පේන දේවල් වලට, ඒකත් ආස නැත්තේ මොකක් හරි හේතුවක් නිසා. දැන් ඒක දවසක් ඕන කෙනෙක් කිව්වා ආපු සංසාරේ වැඩන්නේ නැහැ හාමුදුරුවනේ කියලා. මම ඔය අයිම ගෝ වැඩන්නේ නැත්තේ මාත්‍යා බොනෝනේ. මාත්‍යා බොන නිසා තමයි සංසාරේ පායන්නේ. ඒකෝ බොන්නේ නැති මහත්යෙක් හම්බුණු. අනේ එහෙම කෙනෙක් හම්බුණා නම් හරි හොඳයි කියලා හිතනවා කියලා. ඒක නිසා ඒ මනුස්සයාට ඒ දේ සමහර අය කියනවා අන්ධාරේ වැඩන්නේ. මේකට හේතුව ධනෙ නැති නිසා. එතකොට ධන සම්පත් තිබුණොත් අන්ධාරේ හොඳයි නෑ. තේරුම් ගන්න ඕන තිබුණත් වැඩක් නෑ කියලා. තිබුණත් වැඩක් නෑ කියලා. තිබුණත් වැඩක් නෑ කියලා හිතන්න. ඇතත් වැඩක් නෑ, නැතත් වැඩක් නෑ, තිබුණත් වැඩක් නෑ. අනාගතයේ තිබුණත් වැඩක් නෑ. අනාගතයේ රජකම් තිබුණත් වැඩක් නෑ. දැන් අනාගතෙන් දීවල් දීලනේ අර මාර්යා රඳව ගන්න බැලුවේ පින්නත් නේ. දැන් සිද්ධාර්ථ යන්ට ඇවිල්ලා කියන්නේ මොකද්ද කියන්නේ? මම අනාගතෙන් සක්විති රජකම දෙන්නම් කියලා. දැන් ඔබත් මෙඩිටේෂන් එක කරගෙන යනවා. ඒ මාර්යම තමයි ඉන්නේ, ආයි වෙන මාර්යෙක් නෑ. ඒ මාරයම බුදුහාමුදුරන්ට ඒ කතා කරපු ඒ මාරයම තමයි ඔබටත් එන්නේ. ඇයිලා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් දෙන්න. මොකද කියන්නේ? අක්විති රජකම ඕනේ. මේ මං ඇඳුමක් මහගෙන එන්නම් කියයි හෙටනේ. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් අහනවා ඔබට මේ වෛද්‍ය අධ්‍යක්ෂක බව, එහෙම නැත්නම් මේ වෛද්‍ය අමාත්‍යංශය ඔබට බාර දෙන්නම් කැමතිද? ආ හොඳයි, මම රෙදි ටික මාන්න දෙන්නම්, ඇඳුම් ටික මාර දෙන්නම්, දිවුරුම් දෙන දවසට ඉතින් හොඳ එකක් අඳින්න එපේ. එහෙම කියයිද හිත? මං අහන්නේ මේ හිතේ හිත ගැන අහන්නේ. ඔබ හරි හොඳයි, නරක හිතනේ. තේරණානේ? ඔබට දොස් කියන්නේ මම. තේරණානේ? ඔබට දොස් කියන්නේ. ඒකට හිතට දොස් කියන්නේ. මොකද ඔබට දොස් කිව්වොත් දාන ටිකක් නැති වෙනවනේ. ඒක නිසා ඔබට දොස් කියන්නේ, හිතට දොස් කියන්නේ. හිතෙන් අහලා බලන්න. මොකද කියන්නේ? ඒ දෙන්නම් කියලා කිව්වොත් එහෙම. ආවල් සම්මානේ දෙන්නම් කිව්වා. ආවල් දෙන්නම්. ඒකට අහු වෙනවනේ. තේරුණානේ. මං මෙතන මේ වැලිකඩ හිරගෙදර බණක් කිව්වා. බණක් කියන දවසේ මනුස්සයන්ට මං කිව්වා කවුරුවත් නැති පාළු පාරක මනුස්සෙක් බැංකුවෙන් හදිස්සියෙම මොකරි ඒකට අවශ්‍යතාවයකට මුදල් මිටියක් අරගෙන යනවා ලක්ෂ 10ක්. ඔයා ටග්ගාල එක බයිසිකලේ යද්දි මං දැක්ක ඔයා දගිනව ටග්ගාල වැටුණ මල්ල. ඒ සල්ලි සල්ලි මල්ල වැටුණ දැක්ක ලක්ෂ 10 ෂොපින් බෑග් එකේ වැටුණ දැක්ක. බයික් එකේ යද්දි ස්කාල ගියා බයික් එකත් අඳුරනෝ කෙනත් අඳුරනෝ ලක්ෂ 10 වැටුණා. හැබැයි දැන් කවුරුත් නෑ පාරේ. කවුරුත් දැක්කෙත් නෑ මොකවත් නෑ. මේ මිනිස්සයා දන්නෙත් නෑ වැටුණ තැන දන්නෙත් නෑ. බයික් එකේ තිබිලා වැටුණා. දැන් 10ක් ලක්ෂ 10ක් ලොකු ගාණක්. දැන් ඔබ මොකද කරන්නේ? මේක දැන් ඔබ ගත්ත කියලා කිසිම කෙනෙක් දන්නෙත් නෑ, අල්ලන්නත් බෑ, අහුවෙන්නෙත් නෑ, මුකුත් නෑ, සාක්ෂියකුත් නෑ ඔයා ගත්ත කියලා. ඊළඟට මං ඇහුවා ඔයාලා මොකද කරන්නේ කියලා. ඒ කියනවා අපි එනයි ඉතින් මගේ වැඩක් මං ඉන්නේ සාක්කුවේ දාන් කරගන්නවා. ඒක තමයි ඒ මනුස්සයාගේ තීරණේ වෙලා තිබුණේ. ඒතන ඉන්න අයගේ ගොඩක් අයගේ තීරණේ ඒකයි. ඉතින් කවුරුත් දැක්කෙත් නැහැ. ඉතින් පාරේ වැටලා තිබිච්ච එකනේ මේ. ඉතින් මං වැඩක් කරගන්නවා කියලා මම කිව්වා. ඕගොල්ලන්ගේ හිත වර්ධනය වුණොත් එහෙම කිසිම සාක්ෂියක් නැතුව වුණත් කිසිම දෙයක් නැතුව වුණත් ඔබට ඒක ගන්න පුළුවන්කම තියෙන්නේ, පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා නම් අර මනුස්සයාව හොයාගෙන ගිහිල්ලා, ඊතර හොයාගෙන ගිහිල්ලා ඒ මනුස්සයාගෙන් අහලා ඒ මනුස්සයාට ඔක දීලා බොහෝම නිදහස්සිතෙන් ආයි ඔබට ඔබේ ගමන ඔබේ ගෙදර ඔබට යන්න පුළුවන් මට්ටමට ඔබේ හිත හැදිච්ච දවසට මං කෝ ඔබ මේ හිර කූඩුවෙන් නිදහස් වෙන්න සුදුස්සෙක් කියලා. එහෙමසු පාරේ වැටිලා තියෙන දෙයක් දෙන අය නෙමෙයි, අනුන්ගේ දේවල් ගහලා මංකොල්ල කවපු මිනිස්සු ඉන්නේ. ඉතින් මං කිව්වේ අරම වැටිච්ච දෙයක් කිසිම හේතුවක් නැතුව ගිහිල්ලා ඔබ නැවතත් ඒ මනුස්සයට බාර දෙන්න පුළුවන් මට්ටමට දියුණු හිතක් වර්ධනය වෙච්ච දවසට ඔබ මේ කූඩුවේ නිදහස් වෙන සුදුස්සෙක් කියලා. තේරුණා නේද? මනුෂ්‍යයන්ගේ ස්වභාවයේ හිත ඒකයි පෙන්වතුනි. අන්න එතන ඒ සාධාරණත්වය, අන්නේ යුක්ති සහගත භාවය තියෙන්න ඕන පෙන්වතුනි. ඒක තියෙන්න ඕන, ඒ හිත තියෙන්න ඕන. හොඳ මිනිස්සු ඉන්නවා, හොඳ හිතින් හොරකම් කරපු මිනිස්සුත් ඉන්නවා. මට මතකයි අපේ එක පන්සලක නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට මනුස්සයෙක් ඇවිල්ලා පොඩි මුදලක් ගෙනල්ලා දුන්නා, රුපියල් 4500ක්. නාගම්දුරින් මොන දිහා බලලා අඳුරන්නේ නැති නිසා ඇහුවා මොකද මේ පරිත්‍යාගය කියලා. ඇසේ කිව්වා මේ කියන්නත් බෑ නායක හඳුරු මේක කිව්වා. මොකද්ද කියන්න බැරි? නෑ මීට මාස 3-4කට කලින් මම මේ නගරෙට ආවා. මේ මට හොඳට ඕම බඩි කිරි වුණා. එදා බස් එක නැති වුණා. මට තිබුණු සල්ලි වලින් කෑම කෑවා. ඉතින් මට බස් එකේ යන සල්ලි නැති නිසා මම අතන පන්සලේ පොල් ගහන්න නැගලා පොල් ගෙඩි 10ක් 15ක් කඩාගත්තා. ඒක කඩාගෙන ගිහිල්ලා මම අතන මාකට් එකට විකුණලා ලිලි ගහලා, අතින්ම ලිලි ගහලා විකුණලා මම ඒ සල්ලි අරගෙන මං ගමේ ගියා. ඉතින් මං පන්සලෙන් ඉතින් හොරෙන්නේ කඩාගෙන ගියේ පොල් ටික. ඊට පස්සේ ඉතින් මේ ඒකේ සල්ලි කිව්වා මේ බලන කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා. ඊරසනායක හඳුරගෝ ඉතින් මහ රෑදකොට යාමේ පොල් ගස් වල නගින්නේ කියලා සර්පේකත් කෑවනම් වැටුණනම් පන්සලට ඇවිල්ලා කිව්වනම් දෙනව නෑ. බස් කුලියක් නැහැ කියලා කිව්වම දෙනවා මිනිස්සුන්ට එහෙම උදව් කරනවා. ඉතින් මේ කියලා කිව්වා. ඉතින් බලන්න මොනතරම් උදාර මිනිස්සෙද්ද. උදාර මිනිස්සෙද්ද. ඒ වගේම උතුම් මිනිස්සු ඉන්නවා. තවත් එක හාමුදුරු කෙනෙක් ඒත් එහෙම කතාවක්. ඔය එක්තරා මිනිස්සෙක් ඇවිල්ලා තමන්ගේ අගහිඟ කමක් කියලා තියෙනවා. උන්වහන්සේට හිතර දැනුණලු. උන්වහන්සේ වලම තිබුණු මුදලක් ඒ පුජ්‍යලයට දුන්නලු. කොහේද දන්නේ නැහැලු. කින්ද බන්ද මොකක්වත් දන්නේ නැහැලු. ඉන්නේ කියලා. මේ මිනිස්සයා කාලයක් ගියාට පස්සේ අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ ඒ ගාණෙන් භාගයක් විතර ගෙනල්ලා හාමුදුරන්ට එකතු කරලා පොඩි සල්ලි ඒව මේවත් එක්ක පූජ කළානු. ඉතින් මේ මිනිස්සයාගේ අගහිඟ කම නැති බැරි කම තේරුණාලු. ඉතින් හාමුදුරු කිව්වලු ආනිටික ඕනේ නැහැ ඔය උන්ද තියාගන්න කියලා කිව්වලු. ඉතින් දැන් මේ තේරෙනනේ දැන් මෙච්චර කාලයක් ගිහලා මේ මිනිස්සයට පුළුවන්කම තිබුණා මේ මුදලම නොදී ඉන්න. මේ හාමුදුරු දන්නෙත් නෑ කොහේද ගින්ද මන්ද ඉලවන්නෙත් නෑ හාමුදුරුව බලන්නෙත් නෑ. නොදීම ඉන්න තිබුණු අවකාශයේ තිබියදී මේ මිනිස්සයා ශක්ති ප්‍රමාණයෙන් කළාම උන්වහන්සේට තේරෙනවා මේ මිනිස්සයා ළඟ තියෙන අවංකකම. අවංකකම දැන් හොරකමක් කරන්න අවකාශයේ දීදී හොරකම් නොකරන එකනේ ශ්‍රේෂ්ඨ. හොරකමක් කරන්න අවකාශයේ නැති තැන හොරකම් නොකර ඉන්න එක ශ්‍රේෂ්ඨ නෙමෙයි. ඔය පිට රටවල් වල මිනිස්සු හොරගම් කරන්නේ හරි විනය ගරුකයි නීති ගරුකයි කියන්නේ හැම තැනම ඉරි ගහලා හැම තැනම කැමරාවල් දාලා හැම තැනම රූල්ස් දාලා හැම තැනම ආයුධ තියලා මේ මිනිස්සුන්ට දැඩි නීති දාපු නිසා අතපය කපනෝ බෙලි කපනෝ පෙන්නලා තමයි මිනිස්සුන්ව පාලනය කරලා තියෙන්නේ නීතියෙන්. ඒ මිනිස්සු හොඳ මිනිස්සු නෙමෙයි. ඒ කියන්නේ වරදක් කරන්න පුළුවන් තැනදී වරදක් කරනවා. දහමින් හැදිච්ච මිනිස්සෙයි නීතියෙන් හැදිච්ච මනුස්සයයි කියලා කියන්නේ දෙන්නෙක්. නීතියෙන් හැදිච්ච මනුස්සයා වරද කරන්න ඉඩ දැක්ක තැන වරද කරනවා. දහමින් හැදිච්ච මනුස්සයා වරද කරන්න ඉඩ ලැබුණත් වරද කරන්නේ නැහැ. ඒ නිසා නීතියෙන් හැදිච්ච මනුස්සයට වඩා දහමින් හැදිච්ච මනුස්සයා ශ්‍රේෂ්ඨයි. ඉතින් ඔබත් දහමෙන් පෝෂණය වෙන්න ජීවිතය දකින්න හැම දෙනාටම මේ දහම උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ වේවා. අද දවසේ පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ ඒ නයනා ඉද වෙල පින්වත් මෙතිරිය ධර්මදේශනා දායකත්වයක් ආදිය දැක්වීමෙන් තමයි අන්තර්ජාලයට ධර්ම එකතු කිරීම. ඒ වගේ මේ ආයතනයේ තියෙන ඒ ලයිට් වතුර බිල් ආදී දේවල් ගෙවා දැමීම ආදී තව කොදුමහත් කටයුතු සහ අවශ්‍යතාවන් පූර්ණේ කරගන්නට පුළුවන්. ඔය කැඩෙන බිඳෙන ඒවා පිච්චෙන ඒවා රිපයර් කරන ඒවා ඒ වාදී සංවර්ධනය කරන්න පුළුවන්. ආයතනයක් පවතින්නේ ගොඩනැගෙන්නේ දායක කාරක පිරිනතුන්ගේ තියෙන ඒ විවිධ දායකත්වයන් තුළින්. එහෙම නැතුව හඳුනන පොල් රබර් හෝ NGO සංවිධාන හරිම මොකක්වත් නැහැ. තියෙන NGO එක තමයි මේ ඉන්න දායකයෝ දායකත්වයක් දක්වන එක. ඉතින් එවැනි දායකත්වයක් දහම් කුසලයක් ලැබුවාම ඒ දහම් කුසලය තුළ විශේෂ දායකත්වයක් අනුග්‍රහයක් තුළ තමන්ට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දායකත්වය දක්වලා අපි රටට ලෝකයට හැමෝගෙම හිත නිවන්න බොහෝ කාලයක් බොහෝ දෙනාට හිත නිවෙන්න ධර්ම දේශනාවක දායකත්වය දැක්වුවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේ දේශනාව තව අවසර කොච්චර හරි කාලයක් මිනිස්සේ ශ්‍රවණය කරાવી තියෙන තා කල්ම. ඉතින් ඒක මහා කුසලානිසංසයක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති ධර්ම දාහනේ දෙන ස්වාමීන් වහන්සේට ධර්ම දායකත්වයක් දක්වනකොට ඒක ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඒක මහත්ඵල මහානිසංස ලැබෙන මහපින් ලැබෙන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ අද පුණ්‍ය කර්මය ඒ නයනා ඉද්ද වෙල පින්වතුන් පින්වත් මහත්මේ විසින් සිද්ධ කළා. ඒ පින්වත් මහත්මා සහ පවුලේ පින්වතුන් බලාපොරොත්තු වන්නේ මීට වසර 4කට පෙර ආපාතරෙන් සමුගත්ත ස්වර්ණා කුමාරිහාමි විජේරත්න පින්වත් මෑණියන්ගේ සසර ගමන සුගතිගාමි වේවා, යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනේ බෝධියෙන් නිවනින්ම සැනසේවා කියලා යම්මට සියලු යහපත වේවා කියලා සසරින් පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආපාතරෙන් සමුගත්ත චන්ද්‍රනාත් මණ්ඩාර ඉද්දවෙල පියාණන් ඇතුළු එම පවුලේ පිරිනතුම් නමින් මිය පරලොව ගිය ඥාති මිත්‍රාදී හැම දිනාගේම භවගම සුගතිගාමී වේවා, සැපයටපත් වේවා, සැපයෙන් සැපයටපත් වේවා, නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම දැනට රෝගාතුරව සිටින ඒ ජයන්ත මිදිපොලවත්ත පින්වත් සොහයුරාට තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන උතුම් සෙත් ප්‍රාර්ථනාවත් කරනවා. එතුමන්ට නිරෝගී සුව ලබන්නට, තුන්වන් කායික මානසික සුවය ලබන්නට මේ පුණ්‍ය ධර්මයොත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම හේපෙනතුන්ගේ පවුලේ හැම දිනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ ස්ථානයට පැමිණ සෑම සියලු දෙනාටමත්, ලෝකවාසී සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත්, මේ රෝග පීඩාදී බිය දුරු වේවා. සද්ධර්මයේ කණවැකීවා හැම දිනාටම සද්ධර්ම අවබෝධයෙන් මෙලව දෙලව සැනසිල්ල සැලසේවා කියන ප්‍රාර්ථනාව අද දවසේ සිද්ධ කරන්නේ ඒ නයනා ඉද්දවෙල පින්වත් මහත්මිය සහ ඒ මහත්මා සහ පවුලේ පින්වතුන් සෑම සියලු දෙනාම. ඒ හැම දෙනාගේ උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වී සඵල වී සද්ධර්මයේ ආලෝකයේ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.